සියලු දෙනාම සතුටින් ඉන්නවාද? හැමෝම දානේ එහෙම අරගෙන දෙන්නේ. හැමදාම දේශනාව පටන් ගන්නකොට ඒක අහනවා නේද? බඩගෙන ඉන්න මනුස්සයට බණ කියන්න බෑනේ නේද? බඩගෙන ඉන්න නිදිමත ඉන්න මිනිසුන්ට බණ කියන්න බෑ. ඒ නිසා බඩගින්නෙන් හැරෙන්න ඕනේ, නිදිමතින් හැරෙන්න ඕනේ. ඒක තමයි ප්‍රබෝධකාරීව සද්ධර්මයක් අහලා ඒකෙන් යමක් ජීවිතේට ගන්න පුළුවන් වෙයි. හරි. අදත් පින්වතුනි කොහොම උතුම් පින්කමක් සිද්ධ වෙනවා. දක්කිනියෝ පංචානිසංස පූජාව. ඒකට අද දවසෙත් පිටින් සම්බන්ධ වෙන පින්වත් පිරිස ඉන්නවා. වෙනද වගේම අපේ නෙතර සම්බන්ධ වෙන පින්වන්ත පිරිසට මතක් කරන්නේ අද දවසේ අලුතින් සම්බන්ධ වෙච්ච අපේ අලුත් ඥාති හිතමිත්‍රාදී පිරිස්වලට අපිට පුළුවන් උපරිමෙන් සංග්‍රහ සත්කාර දක්වන්න, අපිට සංඝාර සත්කාර දක්වන්න පුළුවන් වෙන්නේ පින්වතුනි වචනයෙන් සහ හිනාවෙන් නේද? වෙන අපිට සංග්‍රහ කරන්න විදිහක් නැහැ. අනිත් සංග්‍රහ ටික ඉතින් භෞතික වස්තු වලින් සපයලා දීලා තියෙනවා. ඇසිගිලි ගැසිගිලි පහසුකම් කෑම වීම ඒවා හරි. නමුත් මං හිතන්නේ මිනිස්සෙගේ හිතක් රැඳෙන්නේ ඒක නිසා නෙමෙයි නේද? ඔබ පන්සලකට ආයෙ යන්නේ නැහැ නේද? ඒකේ හොඳ වැසිගිලියක් තියෙන නිසා. එහෙම යන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ. සාමාන්‍යයෙන් විහාරස්ථානයකට ඔබ යන්නේ නැහැ ඒකේ හොඳට කෑම දෙන නිසා. එහෙම යන්නේත් නැහැ. එහෙම යන ඔබ හෝටලයකට. නේද? හෝටලයකට වගේ නම් ආයෙ යන්නේ හොඳට කෑම තියෙනවා නම්, හොඳට වැසිගිලියක් එහෙම තියෙනවා නම් ඒවට යනවා. නමුත් සද්ධර්මය ශ්‍රවණය කරන්න විහෙර විහාරස්ථානයකට ඔබ නැවත එනවා නම් එන්නේ ඔබගේ හිතට එතනින් මොනවද ලැබුණේ කියන එක නේද? ඒ ඔබ ගියේ ස්ථානේ ඉඳපු මිනිස්සු ඔබ වෙනුවෙන් කොහොමද සැලකුවේ? ඒ මිනිස්සු ඔබ වෙනුවෙන් කොහොමද සංග්‍රහ කළේ? සිනහමුසු මුහුණින්ද සංග්‍රහ කළේ? ඔබට කතා කරපු වචන මොනවද? ආන් ඒවෙන් තමයි ඔබ ආයිසරයක් යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන පින්ගතුනි, මේ ආරාමෙත් එහෙමයි. මේ ආරාමෙට ආපු කෙනෙක් ආයි එන්නේ ඇත්තරම ඔබ මොනවද කරන්න කියන එක මත. ගුරු ස්වාමීන් වහන්සේට හැමදේම කරන්න බෑනේ. උන්වහන්සේට බෑනේ එන එන හැම කෙනාටම ළඟටම ගිහිල්ලා කතා කරලා හිනාවෙන්නේ නේද? නමුත් ඔබට ඒක කරන්න පුළුවන්. ඒතර ඔබ ඇත්තරම ගුරු හාමුදුරන් වහන්සේගේ නියෝජනේ නේද? ගුරුහාමුදුරුවෝ කියලා කියන්නේ මහා සංඝරත්නයේ නියෝජනය. මහා සංඝරත්නය කියලා කියන්නේ කාගේ නියෝජනයද? බුදු පියාණන් වහන්සේගේ නියෝජනය. ඒ කියන්නේ ඇත්තන ඔබ බුදුහාමුදුරුවන්ගේ නියෝජිත. නියෝජිතයා. ඒතර බුදු පියාණන් වහන්සේගේ නියෝජිතයෙක් කියලා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි. දැන් ඔබතුමි ඔබ සියලු දෙනා දසශීලයේ සමාදන් වෙලා අටශීලයේ සමාදන් වෙනවා. අටශීල. අටශීලයේ සමාදන් වෙලා ඔය සාටකයක් පොරවගෙන සිල් රැද්දක් පොරවගෙන ඉන්නවා කියලා කියන්නේ ඔබ හැමෝම දැන් තථාගතයන් වහන්සේව තමයි ওই නියෝජනය කරන්න තියෙන්නේ. මෙතන දසදේ සමාදන් වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ අයත් එහෙම. ඒතකොට ඔබගෙන් තමයි තීරණය කරන්නේ අලුත් මිනිස්සෙක් බුදුහාමුදුරුවෝ සරණ යනවද නැද්ද කියලා. නේද? අර අපි කියන්නේ කවුරු හරි කෙනෙක් වැරද්දක් කරාට පස්සේ අහනව නේද මේකගේ දෙමාපියෝ කවුද කියලා. ඈ වරදක් අඩුපාඩක් වුණාට පස්සේ ඒ මනුස්සයා නෙමෙයි බයින්, ඒකගේ ආද බයින්. අත්මුතු පරම්පරාවටම බයිනවා අම්මා තාත්තගේ ඉඳලා. ඒතර ඔබත් එහෙම තමයි. ඔබගේ අම්මා තාත්තා ගැන පැහැදීමක් ඇති කරවන්න නම් ඔබ ඉදිරියට එන කෙනාට ඔබ දක්ෂ වෙන්න ඕනි. ඒ පිරිස ඉස්සරහා උපරිමයෙන් ශාක්‍ය පුත්‍රයෙක් වගේ ජීවත් වෙන. ඒක ලේසි වැඩක් නෙමෙයි පිංතුන. මොකද සාමාන්‍ය ශාක්‍ය පුත්‍රයෙක් වගේ ජීවත් වෙන්නේ ඔබට වඩා එහෙන් ඉන්න අය ඉස්සරහා නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු නේද? සාමාන්‍යයෙන් ශාක්‍ය ගති ලක්ෂණ පෙන්වන්නේ ගුරුහාමුදුරු ඉස්සරහා. දේශනාවකට එහෙම වැඩියට පස්සේ ස්වාමීන් වහන්සේ ඉස්සරහ ඔබ හාමුදුරුවමක එක කතා කරද්දී තමයි ගොඩක් වෙලාවට ශාක්‍ය ගති ලක්ෂණ පෙන්වන්නේ. ඒ කියන්නේ ඔබ හරි හොඳ බව පෙන්වනවා. ඔබ කතා කරන වචන හරි ප්‍රියමනාප බව පෙන්වනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි එහෙමයි. එලෙසම කරන්නම් ස්වාමීන් වහන්සේ. හරියටම හරි ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් ස්වාමීන් වහන්සේ. හොඳමයි හොඳමයි ස්වාමීන් වහන්සේ. කීලිවෙලා ඔබ බොහොම කීකරු නිහතමානී ගුණයන්ගෙන් පිරිච්ච සද්ගුණවත් මිනිසෙක් කියලා ඔබ ගොඩක් වෙලාවට පෙන්눔 කරන්නේ ඒ ගති පැවතුම් නැති වුණත් කමන්නේ. නමුත් ඒවා පෙන්වන්නේ ඔබට වඩා ඉහළින් ඉන්න කෙනෙක් ළඟට ගියාම. නමුත් ඇත්තට මේක එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මොකද වින්දුනේ ඔබගේ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ ඔබ යම් විදිහට ගුරුහරුකමක් හරි ගන්න ගුරුවරයෙක් නම් ගුරුහාමුදුරුවෝ නම් ගුරුහාමුදුරුවෝ ඉස්සරහ නෙමෙයි ඔබ හොම ඉන්න ඕනේ. මොකද ඔබ ගොහම ගුරුහාමුදුරුවෝ ඉස්සරහ හිටියොත් එහෙම ඇත්තනම් ගුරු ස්වාමීන් වහන්සේගෙන් ඔබට ලැබෙන තියෙන දේවල් සමහරව අඩු වෙනවා. මොකද උන්නාතර හිතෙනවා ඔබගේ හදන්න වැරද්දක් නැහැනේ කියලා. මම බලන්නේ මේ ලෝකෙ කොහොමද හැදිලා තියෙන මොන ක්‍රමයකටද වින්දුනේ. ලෝකෙ හැදිලා තියෙන නිවනට යන්න නෙමෙයි. ලෝකෙ හැදිලා තියෙන මොකටද? ආපු දැන්ට ආය යන්න. කොහෙන්ද ආවේ? කොහෙන්ද ආවේ? තවුදිසාවේ? ආ. තවුදිසාවෙන් කොහේ එන්නේ? ඒ බෝසත්තුරු හිමි. ඔබ ආවේ කොහෙන්ද? අපි කොහෙන්ද ආවේ? අපි තවුදිසාවේ නෙමෙයි ආවේ. අපි ආවේ සුපුරුදු නවාතැන් පොළේ. කොහෙද? වෙන කොහෙද ඉතින්? මානෙන් ඔලි සතරපාර. එහෙන් තමයි අපි ආවේ. අපි එතනින් ආවේ. ඉතින් එතනින් එනකොටම එතනින්දී අපේ ඥාති මිත්‍ර මිත්‍රාදී පිරිස් යාළුවෝ එය කිව්වා උඹ ඵලයන්කෝ යන කලින් ආයෙ ගෙන ගන්නවා කියලා. ඉතින් ඒ නිසා එතෙන්ට යන්න තියෙන සම්භාවිතාවය තමයි වැඩි පිංතුනි. අර බුදුහාමුදුරු දේශනා කළ දෙන්නේ මේ හැම පැත්තෙම ගලන ගංගා සියල්ලම මුහුද කරා යනවා වගේ නැඹුරුව තියෙන හැම දෙස්සම කොහෙට යන්නද? හතර පායට යන්න. ඉතින් එහෙම තමයි නැඹුරුව තියෙන්නේ. දැන් ඒකයි කිව්වේ පිංතුනි ලෝකේ හැම තිස්සෙම මේ පැත්තට තමයි බර. ලෝකේ හැම තිස්සෙම නිවනෙන් ඈතට විසිකර දාන විදිහටම තමයි සැකසෙන්නේ. ඒ නිසා ඔබගේ ජීවිතෙත් බලන්න බිඟුද බලන්න ඔබ අත්දැකීමට අරන් බලන්නකෝ නැද්ද කියලා. ඔබ ගොඩක් වෙලාට හරි සංවර වෙන්නේ හරි හොඳ වෙන්නේ ඔබගේ ගුරුවරයා ඉස්සරහ. නමුත් ඒක එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඔබගේ සංවරකම ඔබගේ සීලාදී ගුණධර්ම ඔබගේ වචනවල තියෙන සංවරකම බොහොම හොඳින් ප්‍රියමනාප වචන කතා කරන්නේ ඔය හැමදේම වෙන්න ඕනි ගුරුවරයා ඉස්සරහ නෙමෙයි. කවුරු ඉස්සරහද? ඔබට වඩා එහැයින් ඉන්න කෙනෙක් ඉස්සරහ. ඒ කියන්නේ නිවන පැත්තට. නිවන් දැකීම කියන එක පොලිමක් හැදුවොත් ඔබට වඩා එහැන් ඉන්න පිරිස. ඒ කියන්නේ අලුතෙන් ඔබට මුණ ගැහෙන කෙනෙක්. මේ එළිය ලෝකේ ඉන්න මිනිස්සේ ඔබගේ ඥාති, ඔබේ ගෙදර මිනිස්සු, ඔබගේ මහත්ය නෝනා කවුරු හරි ඔබත් එක්ක මේ නිවන් මගට පිළිපන් නොවුණු ඕනම කෙනෙක්. ආන් ඒ අය ළඟ තමයි පිංගුදින ඔබ බොහොම ගුණගරුකව ජීවත් වෙන්න ඕන. බලන්න ඒක එහෙම නොවෙන්නේ ඇයි ඒ කියලා. මොකද්ද ඔකට හේතුව? දැන් ඔබ එළිය රටේ කඩේකට හරි ගියොත් එහෙම ඒ තැන්වලදී වින්නතුනි ඔබ හැසිරෙන විදිය ගුරුහාමුදුරන් වහන්සේ ඉස්සරහා හැසිරෙන විදිය නෙමෙයි. නැද්ද බලන්න කල්පනා කරලා. ඒ තැන්වල ඔබ වචන කතා කරන්නේ අර විදිහට නෙමෙයි. දැන් එහෙම හැමයි කියන්නේ බෑද? හාමුදුරුවගේ වෙනවනේ. හරිද? එහෙම කිව්වට බලන්න එහෙම නෙමෙයි කියලා ඔකට හේතුව තමයි වින්නතුනි. ඔය අපි මේ දීර්ඝ වශයෙන් කතා කරන වෙන්වීම. එතන ඉන්න පුද්ගලයේ පුද්ගලයා හැමතිස්සම කැමති මොකටද? පුද්ගලයා මොනව කරගන්නද? පුද්ගලයා පොඩ්ඩක් උඩින් තියාගන්න. මැනමැන උස්ස ගන්න තමයි ආස. මේ මැනමැන උස්ස ගන්න තියෙන කැමැත්ත නිසා තමයි ඔය කොහොම වෙන්නේ ඔය. දැන් ස්වාමින් වහන්සේ හෝ ගුරුහාමුදුරන් වහන්සේ හෝ ඉස්සරහට ආවට පස්සේ මැනමැන උස්ස ගන්න පුළුවන් ක්‍රමේ මොකද්ද? සාමාන්‍ය ගුරුහාමුදුරු සාමාන්‍ය කෙනෙක් උන්වහන්සේ ගීතේ වර්ණනාවක් ඇති වෙන කෙනෙක් කෙරෙහි මොන වගේ හැසිරීමක් දැක්කෝද? ආමුදුරේ මන් තමයි ඉතින් පූජා කරේ මේ නෑ ඔක්කොම දන්නවනේ ඉතින් මන් තමයි ඉතින් මන් තමයි ඔක්කොම මේ ඔක්කොම කරන්නේ මන් තමයි මම තමයි මේ සේරම කරන්නේ ඉතින් වාසු දන්නවනේ ඉතින් මේ මම ඈ මේ මම දැන් ওই වගේ වට කිසිම වන්නනාවක් උන්නාසක හිතේ නැගෙන්නේ නැතිව ඔබ දන්නවා. නමුත් බලන්න ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා අන්තිමට සත්‍ය පෝෂණයකම නෙමෙයිද? මොකද ගුරුවරයා ඉස්සරහට ඇහිලා සමහරලාට ඔබ ගාව නැති මානුෂීය ගුණධර්ම පෙන්නනවා. ඇයි ඒ? කාට ලකුණක් දාගන්නද? ඈ? සත්වයාට ලකුණක් දාගන්න. ඔබ ඊට පස්සේ එළිය රටේ ලෝකෙට ගියාට පස්සේ පින්තුනේ එතන ඉන්න පිරිසට ඔබ යම් කිසි දේවල් ටිකක් පෙන්නනවා. ඒත් මොකටද දන්තිවට? ඒත් සත්වයාට ලකුණක් දාගන්න. ඔබ සමහර තැන් වලට ගියාට පස්සේ ඔබ ගොඩාක් මුදල් තියෙන කෙනෙක් බව පෙන්වන්න උත්සාහ කරනවා. ඒකට ඔබ ගාව යම් කිසි ලෝක සම්මතයේ මිනිස්සු ධනවතෙක් කියලා පිළිගන්න જાතිය දේවල් තියෙනවා. අන්න ඒ දේවල් ඔබ සතුව තියෙන බව ඔබ පෙන්වන්න උත්සාහ කරනවා. මොකටද? අර සත්‍යයට ලකුණක් දාගන්න. ඒ වගේම තමයි පිළිගනි ඔබ උගතුන් අතරට ගියොත් එහෙම. ඔබ උත්සාහ කරන මොකක් කරන්නේ? ඔබටත් උගත්කමක් තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් මොකටද ඒක කරන්නේ? ලකුණක් දාගන්න. ඔබ යම් තැනකට ගියාට පස්සේ බලය පෙන්වීමේ අවශ්‍යතාවයක් එතෙන්ට තියෙනවා නම් ඔබ ඒක පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් මොකටද? ලකුණක් දාගන්න. ඉස්සර නම් බොන්න තියෙන තැනකට ගියහම මොකද කරන්නේ? බොන්න පුළුවන් බවත් පෙන්නනවා. මම දැකලා තියෙනවා. නෝල්ලට නේක වැඩි අදන් නැති වෙයිද? සමහර මාතුරු කියනවා මාත්‍යෝ තුනක් බීලා ඉන්නේ මේ. කෙලින් ඉන්නවා මම. ඒ කියන්නේ මහත්තයා ප්‍රකාශ කරන එයාට හැකියාවක් තියෙනවා කියලා මේ බීම බෝතල් තුනක් වැළඳුවත් කෙලින් හිට ගන්න පුළුවන් කියලා. එතකොට තමයි ඒ අය අතර කවුරු වෙන්න පුළුවන්? පොඩක් ඉහළට ඉන්න පුළුවන් ලොක්කෙක් වෙන්න පුළුවන්. එහෙම තමයි සාමාන්‍යයෙන් සමාජ ජීවත් වෙන්නේ නේද? කවුරු හරි කෙනෙක් නිවස ඉන්න ස්ථාන ගැන කතා කරනවා නම් ඔබට අක් ගාලා ඇදලා ගන්නවා. ඔබගේ මල්ලේ තියෙන මොනවා ටිකද? ඉන්න තැන් ටික. ගෙවල් දොරවල් ගැන කතා කරන්න ගත්තොත් ඔබත් ගන්නවා ඔබ ගාව තියෙන ගෙවල් දොරවල්. පුදුම ලස්සන ලෝකයක් අපි හිතුවේ. කොහේ ගියත් තුරුම්පු ඇදලා ගන්නවා මොනව කරලා දාන්නද? කපලා දාන්න ටක් ගාලා. තමන් ගාව දින තුරුම්පු ටික ගන්නවට අට්ටක් ගන්න ඕනම දෙයකින් ගන්නවා. මිනිස්සු ඉතින් ඇත්තම ජීවත් වෙනවා කියලා කරන්නේ ඇත්තම හොඳ තුරුම්පු ටික තමන් ගාවට එකතු කරගන්න එක. මේ තුරුම්පු කියන වචනේ දන්නව නේද? ඒක නේද? ඒ කියන්නේ ඒව එකතු කරගන්න එක තමයි මිනිස්සු කරන්නේ. එතකොට මිනිස්සු සාමාන්‍යයෙන් මිනිස්සේ සක්සස් කියලා කියන්නේ ඕනම තැනකට ගිහිල්ලා කිං වෙලා ඉන්න පුළුවන් නම් ආන් ඒකට අවශ්‍ය කරන දේවල් ගොඩ ගහ ගන්න එක තමයි සාමාන්‍ය මිනිස්සු කරන්නේ. මේ ලෝකේ තියෙන එක එක සමාජ මට්ටම්. ඒව ගොඩ ගහගෙන ඉවරලා ඒව තියාගෙන ඉන්නවා මේකද? අවශ්‍ය තැනට අග්ගාලේ එලියට ගන්නවා. වැඩි මේකයි ඉතින්. අර අපි එහෙම කාලයක් තිස්සේ පුරුදු වෙලා ඉඳලා අන්තිමට දැන් නිවන් දකින්නත් ආවට පස්සේ මොකෝ වෙන්නේ? නිවන් දකින්නත් ආවට පස්සේ එතෙන්දිත් සමහරලාට ඕවා එනවා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕන පිංගුතුරි දැන් පොඩ්ඩක් ඕවා පැත්තකින් දාන්න. මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ පිරිසක් දැන් එහෙම නැහැ. ඔබගේ බොහෝම ඒ සාමාන්‍යයෙන් මේ මගක් නිවනක් අපේක්ෂාවෙන් ගත කරන පිරිසක් රිජෙක්ට් කරන જાතියේ ගති පැවතුම් ඔබක ගොඩක් අඩුයි පිංගුතුරි. ඒක බොහොම හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔබ මෙතනින් එළියට ගියාට පස්සේ ඔබ කොහොම අනිත් මිනිස්සු ඉස්සරහ හැසිරෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔබ ශාක්‍ය පුත්‍රයෙක් කියන එක ලෝකෙට පෙන්වලා දෙන්න උත්සාහ කරනවා නම් ඔබ ගුරු හාමුදුරන් වහන්සේ ඉස්සරහා හැසිරෙන හැසිරීම සියලු ලෝක සියලු සත්ත්ව ඉස්සරහා හැසිරෙන්න පුළුවන් නම් ආන් ඒක තමයි ශ්‍රේෂ්ඨ. ඒක සමාහට බිඳුනේ අමාරු වෙන්න පුළුවන්. ඔබට සමාහට හොඳටම කේන්ති යනවා වෙන්න පුළුවන්. නමුත් මොකද කරන්නේ? ඔබට කේන්ති ගියාට බිඳුනේ ඒක දරාගන්න. ඒක දරාගෙන ඉවරලා ඒ මනුස්සයාට කවදාකවත් හැංගෙන්න දෙන්න එපා. ඔබගේ කේන්තිය පිට කරලා ඒ මනුස්සයාට ඔව බොහොම දරුණු මනුස්සයෙක් කියලා පෙන්වන්න හදන්න එපා. එහෙම වුණොත් එහෙම වෙන්නේ ඒ මනුස්සයා කවදා හරි දවසක ඔබගේ මාර්ගය ඇවිල්ලා නිවන් දකින්න හිතන් හිටියන ඒක එතනින් නවතිනවා. මත තියාගෙන අපිට සසරේ ඕන තරම් ඕවා වුණා පිටු. ඒ වෙච්ච නිසා තමයි අද හබල් ගානවා හබල් ගානවා හබල් ගානවා මේ ඔරුව මොකෝ වෙන්නේ? මොකද වෙන්නේ? මේවරු යන්නේ නැහැ පිටු. මේවරු යන්නේ නැහැ. හරිය හිමින් යන්නේ. ඒකට හේතුව සමහරලාට පිංගතින ඔබ මේ කියන දහම නොදන්න කමම නෙමෙයි. ඔබට මේ කියන එක නොතේරෙන නිසාමත් නෙමෙයි. ඊට එහා ගිය පිංගතින සසරට බැඳිච්ච ලොකු සසර බැඳි තියෙන බැමි තියෙනවා. සාප තියෙනවා. සාප කියන ඒවා පිංගතින හරි භයානකයි. මම දකින විදිහට නම් පව් වලට වඩා භයානකයි සාප කියන ඒවා. සාප කියන ඒවා කාලයක් තියෙනවා. සාපයක් කොහොමද හැදෙන්නේ? අපි කල්පනා කරලා බලන්න කොහොමද මේවා නිර්මාණය වෙන්නේ කියලා. විශේෂයෙන්ම ಗುಣ මහත්මේ වැඩි පිරිසක් අතර ඔබ ඉන්නවනම් ඔබ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ නිවන් දැකීම අදිස්ථාන කරගත් පිරිසක් අතර ඔබ ජීවත් වෙන කෙනෙක් නම් ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒකට හේතුව පින්තුනේ ಗುಣ මහත්මෙන් වැඩි පිරිසක්ගේ හිතර දෘෂ්ටි ගියොත් එහෙම ඔබ කරන කියන දේවල් නිසා. මතක තියාගන්න පින්තුනේ ඒ පිරිසගේ නිවන වැහෙනවා. නිවන වැහෙනවා කියලා කියන්නේ ඒ අය ලෝකෙට ඇදිලා යනවා. ඔබ සමහරවිට ඒව නොදැනුවත්ව කරන්නේ. අන්තිමට වෙන්නේ පිංගුතුනි ඒ කරපු සාපේ ඔබගේ වටේ රැස් වෙලා හිටිනවා. ඒකයි වැඩේ. ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේ කියන්නේ පැහැදුන අයගේ හිත් තව තවත් පහදවන්න කටයුතු කරන්න කියලා කිව්වා බුදුපියාණන් වහන්සේ නේද? පැහැදිලා නැති අයගේ හිත් පහදවන්න කටයුතු කරන්න කියලා කිව්වා. අපැහැදුන අයගේ හිත් පහදවන්න කටයුතු කරන්න කියලායි. ඔහොමයි බුදුපියාණන් වහන්සේ දේශනා කරේ. ඒතර සමහරලාට ඔබ ගාවට එන්න පුළුවන් පිකුතුරි මාත්‍රයක් බුදුහාමුදුරුවෝ ගැන පැහැදිලා ආපු මිනිස්සේ. ඔබගේ හැසිරීම් ක්‍රියාවදන් නිසා ඒ මාත්‍රයක් බුදුහාමුදුරුවෝ කෙරෙහි දීච්ච පැහැදීම ඒ මිනිස්සගේ හිතේ නැති වෙනවා. ඒ කියන්නේ පිකුතුරි යා කල්ප ගානකට සසරට විසවෙන්න පුළුවන් ඔබ කියපු වචනයන් නිසා. ඒ වගේ ඔබ කොච්චර කියලාද බලන්න කල්පනා කර. ඒ නිසා වෙන්නේ නැති පිංගුදිරි ගොයි ගොඩාක් වයසට ගියාට පස්සේ ටිකක් මේක කරන්න අමාරු වෙන්නේ. ඒකට හේතුව මේ මනුස්ස ජීවිතේට ඇවිල්ලා කරගත්ත සාප කන්දරා වැඩි, ලෝඩ් එක වැඩි. මොකද ලොකු කාලයක් හිටියා මනුස්සයෙක් වෙලා. හැබැයි මනුස්සයෙක් වෙලා හිටියට මොන දුෂ්චරිත එකද හිටියේ? ඈ මොන දුෂ්චරිත එකද? අසත්පුරුෂ දුෂ්චරිත එකයි හිටියේ. අවුරුදු 40ක් අසත්පුරුෂ දුෂ්චරිත එක හිටියා. ඔය අවුරුදු 40ක් තිස්සේ අසත්පුරුෂ දෘෂ්ටියක ඉඳපු නිසා මොකද වුනේ? ඒ අවුරුදු 40 පුරාම අපි දැන හෝ නොදැන මොකද කළේ? බුද්ධෝත්පාද කාලෙක මේ ලෝකෙට පහළ වෙච්ච මිනිස්සෙක්ගේ නිවන කියන එක මාත්‍රේ මොනව කළ දැම්මද? එයාට දැම්මා. ඈත් කර කර කටයුතු කරගෙන ගියා. බිඳුව එකතු වුණා පිඟුතුනේ අවුරුදු 40ක් තිස්සේ. අවුරුදු 50ක් තිස්සේ එකතු වෙච්ච ඒවා තියෙනවා. බිඳු පොඩ එකතු වෙන්නේ. එකතු වෙලා පිඟතුනි අද වෙනකොට මහා දරුණු යකඩ දන්වැලකින් වගේ ඔබ මේ සසරට ගැට ගහලා තියෙනවා පිඟතුනි. කරගත්ත සසර ගනුදෙනු වලින් ඉඳලා මත තියාගන්න. ඒ මහා දරුණු යකඩ දන්වැලක් පිටේ ගැට ගහගෙන තමයි දැන් ඔය ඔබ සද්ධර්මයේ කියන එක ඇසුරු කරගෙන දැන් මේ පීනන් හදන අමාරුයි. මේ ඔරුව අරගෙන යන්න හදන ඉස්සරහට හබල් ගගහ. නමුත් මොකද වෙලා තියෙන්නේ? මේක විශාල දන්වැලකින් ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා අපිට පින්වතුනි හබල් ගහන අතරතුරේ කරන්න තියෙනවා තව රාජකාරි ගොඩක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ගත්තහම පින්වතුනි ඒකේ තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න කියලා තියෙනවා. තව තියෙනවා පින්වතුනි බුදුහාමුදුරු කරන්න එපා කියපු දේවල් සෑහෙන ප්‍රමාණයක්. අහවල් දෙය කරන්න එපා. අහවල් වචන කතා කරන්න එපා. අහවල් තැන්වල යන්න එපා. අහවල් දේවල් කරන්න එපා. අහවල් දේවල් හිතන්න එපා. අහවල් විදිහට මිනිස්සුන්ට සලකන්න එපා. එපා එපා කියලා සෑහෙන දේවල් එපා කියලා දෙන බුදුන් වහන්සේ. ඇයි එහෙම කියලා තියෙන්නේ? ඇයි එපා කියලා තියෙන්නේ? ඈ එපා කියලා තියෙන බිගුතුරි දැන් වැහිච්ච මග හොඳටම ඇති. දැන් මෙතනින් එහාටත් තව ඒක තව කරගන්න එපා කියලා ඒ වැඩේ. තව තවත් කරගන්න එපා කියලායි ඔය කියන්නේ. ඒ නිසා තමයි කියන්නේ කිසිම වෙලාවක දැන් ඔබ දන්නවා ඇති වින්තුනි සාසනේ තියෙනවා ඔබ අහලා තියෙන වචනේ මගෙන් වදින හුලම් පොදකින්වත් තව කෙනෙකුට හිංගයක් හිංසාවක් වෙන්න එපා කියලා. හුලම් පොදකින් මගෙන් වදින හුලම් පොදකින්වත් තව කෙනෙකුට හිංගියක් හිංසාවක් වෙන්න එපා කියලා. එහෙනම් ඉතින් වචන ගැන කවර කතාවද? එහෙනම් ඉතින් ඔබ කරන වැඩ ගැන කවර කතාවද? දැන් මේ මොකද්ද මේ හුලම් පොදකින්වත් හිංගියක් හිංසාවක් වෙන්න එපා කියලා කිව්වේ? ගහන්න එපා කියලා කද මේ කියන්නේ? නෑ බෑ. ඒ මනුස්සයාගේ නිවන් මඟ විනාශ වෙන්න දෙන්න එපා කියලා ඔය කියන්නේ. වදින හුලම් පොදකින්වත්. ඒකට තව නමක් කියනවා පින්වතුනි, ආර්ය මෛත්‍රී කියලා. වහලාදී ආර්ය මෙත්තාව කියලා. මගෙන් වදින හුලම් පොදකින්වත් කිසිම කෙනෙකුට හිංගියක් හිංසාවක් වෙන්න ඉඩ දෙන්න එපා. ඔන්නෝක කරන ක්‍රමේ තමයි අර එපා 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 කියලා දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා පින්වතුනි, මේ භික්ෂුන් වහන්සේගේ ජීවිතය හරියට ගත වෙන්න ඕනි සමනලෙක් මල නොතලා මලට නොදැනෙන්න මලේ තියෙන පැණි ගන්නවා වගේ මේ ලෝකේ ජීවත් වෙන්න කියනවා. නිවන් දකින්න ඕන මිනිස්සු අනිත් අය ඕන දෙයක් කරගන්න. ඔබට නිවන් දකින්න ඕන නම් ඕන් ඔහොම ජීවත් වෙන්න කියනවා. මලකින් පැණි බොන බඹරෙක් මී මැස්සෙක් වගේ සමනලෙක් වගේ. සමනලයා මලේ වහලා පිඟුතුනි මලට කිසිම හානියක් කරන්නේ නැහැ. යන්තම් කකුල් දෙක තියලා අත් දෙක තියලා මොකද කරන්නේ? මලට කිසිම හානියක් නොවෙන්න අවශ්‍ය පැණි ටික විතරක් අරගෙන මලෙන් පියබල යනවා. ඕන් ඔහොමයි ලෝකෙ ජීවත් වෙන්න කියලා කිව්වේ මේ නිවන් දකින්න ඕන මිනිස්සු. ඒක බුදුබණන් වහන්සේ දේශනා කරනවා එහෙම කරන්න කියලා. උන්වහන්සේ ওই උපමාව දෙන්නේ පිඟුතු මේ පින්ඩපාතයෙන් යැපෙන භික්ෂුන් වහන්සේ. පින්ඩපාතිකව හැසිරෙන භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ ක්‍රමයකට දෙක ක්‍රියාත්මක කරලා තියෙන බුදුහන්සේ කියලා බලන්න පිඟුතුනි. උන්වහන්සේ කියලා තියෙනවා පින්ඩපාත ගියාට පස්සේ දේවල් ඉල්ලන්න බෑ කියලා. ඉල්ලන්න බෑ. හිඟමනේ තමයි වඩින්න ඕනේ. වැඩල ඉවර වෙලා මුවෙක් වතුර බොන වෙලාවක් දෙවට ගාව ඉන්න පුළුවන් ගෙදර ගියක් ඉස්සරහා. ගේට්ටු අරින්න බෑ. ඇරලා තියෙනවා නම් එතෙන්ට වෙලා ඉන්න පුළුවන්. කතා කරන්න බෑ විසිල් එකක් එහෙම ගහලා. මං ආවා කියලා එහෙම බෑ. ඒ වගේම උත්කෘෂ්ටව කරනවා නම් එකම මග දවස් දෙකක යන්න බෑ. එක එක පැතිවල යන්න ඕනේ. එක ගෙදරකට විශේෂයෙන් යන්න බෑ. ඇයි මේවා මේ කියලා දේ? භික්ෂුන් වහන්සේගේ ජීවන පැවැත්ම කියන එක තව කෙනෙකුට කරදරයක් වෙන්න බෑ. උන්වහන්සේගේ ආහාර ගැනීම වුණත් කිසිම කෙනෙකුට කරදරයක් නොවන මට්ටමින් තියෙන්න ඕන. මොකද උන්වහන්සේ කිව්වේ එක ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදර තියෙන ඔක්කොම වල දන්න කිව්වේ නෑ නේද? එක ගෙදරකට ගිහිල්ලිවෙලා ඉන්න බලාගෙන. ඒ බලාගෙන ඉන්න වෙලාවේ ඒ ගෙදර මිනිස්සුන්ට හිතුනොත් එහෙම මේ වැඩිපුර දාන ටිකක් තියෙන මේක පූජා කරගන්න පුළුවන් නේ කියලා. ආන් එහෙම දෙයක් දුන්නොත් කැමැත්තෙන් ආන් ඒක විතරක් ගන්න කියලා. එතකොට ඒ ගෙදර මිනිස්සුන්ට කිසි කරදරයක් නැහැ උන්වහන්සේ ජීවත් වෙන එකේ. ඒකයි කිව්වේ මේකදී මල නොතලා මලෙන් පැණි බොන්නගේ බොන සමනලෙක් වගේ කියලා. මී මැස්සෙක් වගේ කියලා. ඒ ගෙදරට ගිහිල්ලා ගේ ඉස්සරහා ඉඳගෙන ඒ ගෙදර මිනිස්සු කැමති නම් වැඩිපුර ටිකක් තියෙනවා නම් දෙනවා, නැත්තම් දෙන්නේ නැහැ. ඒ ගෙදර මිනිස්සුන්ට ඒක ගැන හිතන්නවත් දෙයක් නැහැ. හැබැයි ඔක්කොම වුණාද නැහැ. එක පින්ඩයක් ගන්න කියලා දේශනා කරනවා. එක පින්ඩයක් අරගෙන තව ගෙදරකට වඩිනවා. වැඩියට පස්සේ ඒ ගෙදර කවුරු හරි ඉන්නවනම්, පේන්න ඉන්නවනම් දැක්කොත් දානයක් ගන්නවා, නැත්තම් වඩිනවා. එහෙම එහෙම තමයි පින්ඩපාතිකව ජීවත් වෙන්න කියලා හිඟමනේ. ඇයි එහෙම කරන්නේ? මගෙන් වදින උලම් පොදකින්වත් තව කෙනෙකුට හිංගියෙන් කිංසාවක් වෙන්න එපා. ඒ විදිහට කටයුතු කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. තමන් ගන්න දාන වේලෙන්වත් තව කෙනෙකුට එක කරදරයක් වෙන්න ඉඩ දෙන්න එපා. කිසිම දෙයක් ඉල්ලන්න එපයි කියලායි බුදුපියාණන් වහන්සේ මතක් කරන්නේ. කැමති නම් පූජා කරගන්න. උන්වහන්සේ මිනිස්සුන්ට දේශනා කරන ආනිසංස. නිවන් දකින උතුමෙකුට දන්පැන් පූජා කරාම, ආවාස භූමි හදලා දුන්නාම ඒකෙන් තමන්ට නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදයක් හැදිලෙනවා කියලා පුණ්‍ය කර්මයක් විදිහට. ඒකේ තියෙන ප්‍රතිලාභය බුදුබණන් වහන්සේ දේශනා කළා. ඒ ප්‍රතිලාභය දේශනා කරේ භික්ෂුන් වහන්සේලා කන්න නැති වෙන්න නිසාද? එහෙම නෙමෙයි. ඒ මිනිස්යාට යහපතක් වෙන. බලන්න මොනතරම් හිතලා තියනවද කියලා. ඇත්තටම වික්ෂුවක් ජීවත් වෙන්න ඕන පිළිතුරේ ඔන්න ඔය ක්‍රමයට. උන්වහන්සේ ජීවත් වෙන බව මේ ලෝකෙ මිනිස්සු දන්නේත් නැති මට්ටමක් තියෙන්න ඕන හරිනම්. දන්නේත් නැහැ උන්වහන්සේ වැඩවාසය කරනවා. සද්දයක් නැහැ. කිසිම ඉන්න බවක්වත් පේන්නේත් නැහැ. ආරේ නිශ්ශබ්දතාවයෙන් කටයුතු වෙනවා. මේ ලෝකේ ජීවත් වෙන ලෝකෙට තේරෙන්නේත් නැහැ. ආන් එහෙමයි වික්ෂුන්ද ජීවත් වෙන්නේ කියලා කියේ. උන්වහන්සේලාගේ කටයුතු උන්වහන්සේලම කරගන්නවා. උන්වහන්සේලට ආවාසයක් නැත්තම් ආවාසය இல்லන්නේ. උන්වහන්සේලා ආවාසයක් හදාගන්නවා. ආවාසයක් හදාගන්න දේවල් නැත්තම් උන්වහන්සේලා හදාගන්න ඕන කරන දේවල් මේ වටෙන් පිටින් හොයාගන්නවා. ඒ හොයාගන්නේ පිඟුදින විසිකලා දාලා තියෙන දේවල්. කාටවත් අයිති දේවල් නෙමෙයි. කවුරු හරි කෙනෙක් දඬු මුගුරු ටිකක් විසිකලා දාලා තිනවනะ. ඒකේ අයිතියක් කාටවත් නැත්තම් උන්වහන්සේලා බලන් පාංශකූල සංඥාවෙන් ඒක ගන්න. පාංශකූලික දෙයක් කියලා. පාංශකූලයි කියලා කියන්නේ පිඟුදින ඒකට අයිතිකාරයෙක් නැහැ. දැන් ඔබ වහලා ඇති පිඟුදින ඉස්සර තිබුණනේ අර සොහොන් කියලා જાතියක් මලමිනිය ගෙලිම ගිහිලා සොහොනට විසිකලා. අද වගේ නෙමෙයි. අද නම් මලවිනියක් හැරුවොත් එහෙම හරි ප්‍රශ්නයක් එනවා. මොකද මලවිනියෙත් දැන් අයිතිකාරෝ ඉන්නවා. ඒ නිසා ඒක දාලා වහලා ඒකට උඩින් කොන්ක්‍රීට් දාලා ඒකට උඩින් තව ලෑල්ලක් ගහලා ඒකට උඩින් වීදුරුවක් දාලා ඒකේ නම ගහලා කොටලා තියෙන එකෙක් හරි ගත්තොත් මිනිය මරනවා කියලා. එහෙම තමයි දැන් මිනියක් වුණත් තියෙන්නේ. ඒ නිසා මැරිච්ච මිනියකටවත් එහෙම අයිතියක් නැති මිනියක් නැහැ. ඒ නිසා ඇට කෑලියෙම ගන්න යන්න එපා. ඒවට අයිතිවාසිකම් තියෙනවා. නමුත් ඉස්සරේදී එහෙම නැහැ. කෙලිම ගිහිල්ලා සෝන්ඩ විසිකලා දැම ඔතලා. දැන් එහෙම කරන්න එපා. දැන් මිනිස්සුන්ට අම්මේ තාත්තේ ඔයාව මේ අපි සෝන්ඩ රෙදි කෑල්ල ඔතලා විසි කරන්න ඉන්නේ කියලා කිව්වොත් එහෙම ඉවලෙන් මැරේ පපු ඉරේ. තොපිට අපි කන්න බොන්න දුන්නේ මාව සෝන්ඩ විසි කරන්න බොල. මාව සෝන්ඩ විසි කරන්න එපා. මාව පුච්චන්නත් එපා. මාව වලලා. මොකද දැන් කියන්නේ ඒක කමන්නේ. ඒතර ඉස්සර වින්දුතුනේ එහෙම සෝන්ඩ විසි කරාට පස්සේ මොකද උනේ? ආන්ගේ විසි කරපු තැන්වල තියෙන රෙදි කෑලි, පාත්‍ර කෑලි, පාත්‍ර කියලා කියන්නේ මුට්ටි. ඒව තමයි පරිහරණය කරන්නේ කාටවත් අයිති නැති නිසා. කාටවත් කරදරයක් වෙන්න බෑ ජීවිතේ. ඇයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ? ඇයි මේවා මේ මහා සංඝරත්නයේ කරන්න කියලා කිව්වේ මේ භික්ෂුන්ට? ඔවුන් මේ සාපෝලෙන් වැළකෙන්නේ. තවදුරටත් සසර ගනුදෙනු එකක්වත් තියාගන්න නැතුව කටයුතු කරගෙන යන්නේ ඔව කරන්න කිව්වේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඔය කිසිම දෙයකින් කිසිම කෙනෙකුට හිංගියක් හිංසාවක් වෙන්න ඉඩ දෙන්න එපා. මිනිස්සුන්ට ඔබගේ අතින් රාගයෙන් හිංගි හිංසා වෙනවා. ඒ කොහොමද? කොහොමද රාගයෙන් හිංගි හිංසා වෙන්නේ? ඔබ කරන කියන දේවල් නිසා තව මිනිස්සෙගේ හිතේ ලෝකෙට බැඳෙන්න හිතෙන සංඥා පහළ වෙනවා. ඔබ කරන කියන දේවල් නිසා. අන්න රාගයෙන් හිංගි හිංසා වෙනවා. ඔබ කරන කියන දේවල් නිසා තව හිතකට ලෝකෙත් එක්ක ගැටෙන්න ඕන කරන සංඥා පහළ වෙනවා. ඔබ බින්දුතුනි දුර්වචන වලින් කතා කරනවා. ඔබ දුර්වචන වලින් කතා කරනකොට බින්දුතුනි අනිත් මිනිස්සුන්ගේ හිතක ගැටෙන සංඥා පහළ වෙනවා. මොකක් එක්කද? ලෝකෙත් එක්ක. ආන්ගේ සංඥා පහළ වුණා කියලා කියන්නේ බින්දුතුනි ඔබ දැන් ওই කලේ මොකද්ද කලේ? ඈ ද්වේෂයෙන් හිංගි හිංසා කළා. මෝහයෙන් හිංගි හිංසා කරනවා. මෙහෙමයි ජීවත් වෙන්න ඕනේ. මෙහෙමයි ගොඩ දා ගන්න ඕනේ ලෝකේ. මිනිස්සෙක් වෙලා හිටියාම ලොක්කෙක් වෙන්න ඕනේ. ලොක්කෙක් වෙන්න මෙහෙම කරන්න ඕනේ. මුදුන් වෙන්න ඕනේ පුළුවන් තරම්. ඉහළට වෙන්න ඕනේ. මෙන්න මෙහෙම ජීවිතේ ගත කරන්න ඕන ආදි වශයෙන්. ඔබ කරන කියන හිතන දේවල් වලින් අනිත් මිනිස්සුන්ගේ හිතවල ඕන්වම සංඥා පහළ වෙනවා නම් ඔය මොකද කරන්නේ? මෝහයෙන් හිංගි හිංසා කරනවා. බලන්න කොච්චර කරලා තියෙනවද කියලා. බලන් යනකොට ඒ විතරයි නේද කලේ? ඈ රාගයෙන්, දෝෂයෙන්, මෝහයෙන් අවුරුදු 40ක් 50ක් 60ක් 70ක් 30ක් කරන තරමම්ම කරේ මිනිස්සුන්ගේ හිංගි හිංසා කරපේ. නව බුදුහාමුදුරුවෝ මේ නිවන් මඟ කවුරු හරි කෙනෙක් පටන් ගත්තා නම් මාත්‍රයක් හරි මේ කියන සද්ධර්මයක් වැටුණා නම් මේ ලෝකේ ඇත්ත තේරුණා නම් පිඟුතුනි එදා පටන් අදිස්ථාණයෙන් සියලු ලෝක සියලු සත්වෝ කෙරෙහි මගෙන් වදින හුලම් පොදකින්වත් හිංගි හිංසාවක් වෙන්න එපා කියන දැනටපත් වුණා. වෙලා කටයුතු කරන්න ඕනේ. ඔබ හිතනවද ඔක ලේසි වැඩක් කියලා? ඔබ ලේසි වැඩක් නෙමෙයි පිංගුතුනි. ඕනම දෙයක් පිංගුතුනි එක දිගට කරාට පස්සේ එනර්ජි එකක් ගොඩ නැගෙනවා. ලොකු බලපෑමක් ගොඩ නැගෙනවා සම්ප්‍රයුක්ත ශක්තියක්. ඒකත් එක්ක වෙන්නේ පිංගුතුනි මේ බලපෑමට අනුකූලව ඉස්සරහට යන ඇදී ඇදී එක නවත්තන්න බෑ. ඕනම දෙයක් එක දිගට දිගින් දිගටම කරාට පස්සේ විශාල කාලයක් යනවා ඒක නවත්තන්න. ඒක හරියන්නේ නිකන් වේගෙන් එන වාහනයක එන්ජින් එක ඔෆ් කළාට මොකද වෙන්නේ? එන්ජින් එක ස්විච් ඔෆ් කළා කියලා වාහනේ තියෙන ප්‍රවේගය නැති වෙන්නේ නැහැ. ඒකේ ආපු ප්‍රවේගයම තව ඉස්සරහට ඇදිලා යනවා. සෑහෙන ඉස්සරහට ගිහිල්ලා තමයි නවතින්නේ. ඒ වගේ තමයි බෙගුතුනි මේ ඔබට මේ සද්ධර්මයක් වැටුණාට පස්සේ මොකද වෙන්නේ? ඔබට අදහසක් පහළ වෙන මොකද්ද? අනේ මේ සසර මෙහෙමනේ මේකෙන් මම වහා මත මෙදෙන්න ඕනේ කියලා අදහසක් පහළ වෙනවා. නමුත් මොකෝ වෙන්නේ? අවුරුදු 30ක් 40ක් 50ක් 30 පුරුදු වෙච්ච පුරුදු තියෙන්නේ. ඒව නිසා ඉස්සරහට විසි වෙලා යනවා. ආන් ඒකට බුදු පියන් වහන්සේ වීරිය සතිය කියලා දෙකක් දේශනා කරනවා. වීරියෙන් සතියෙන් එහෙම නවත්ත ගන්න කියලා. කන්ති පරමං තපෝතිතික්කා කියන්නේ ඒකයි. ඕන් ඔය තැන් වලට උන්වහන්සේ ගුණයක් මතක් කරනවා. වීරිය සතිය. ඔන්න ඔය දෙක පාවිච්චි කරලා ඉවර වෙලා ඒ අදහස ආවට ඒකට ඉඩ දෙන්න එපා කියලා. එහෙම වුණොත් තමයි පිංගුතුනි ඔය අවුරුදු 34ක් තිස්සේ පුරුදු වෙච්ච දේවල් ටික අඩුවෙලා ඉක්මනින්ම අඩුවෙලා යන්නේ. ඔබ ඉක්මනින් ඉවර කරගන්න තරමට ඔබට ලේසි වෙන්න ගන්නවා. ඔය කියන සද්ධර්මයේ භාවිතා කරලා මේ ගඟේ එහා පැත්තට පීන මේ එහා පැත්තට මේ ඔරු අරගෙන යන්න. මේ සසර රෝගය තරණය කරන්න පුළුවන් වෙන ඕන් ඔහොම. ඒ නිසා වෙන්නේ ඔබට නිරන්තරයෙන් කියන්නේ හොද හොද මඩේ දානවා වගේ කතාවක් කියන විතර කියනවා. ඒවට ඒක හේතුව. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් කටයුතු කරමු. හරි අමාරු වැඩක්. ඔබට තමාට හිතන ඇද විගඳි හිතානුකම්පාවෙන් කටයුතු කරනවා කියලා කියන්නේ මේ ගහන්නේ බණින්නේ නැතුව ඉන්නවා වගේ එකක්. එහෙම එකක් නෙමෙයි මතක තියාගන්න හිතානුකම්පාවෙන් කටයුතු කරනවා කියලා කියන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිතකට සංඥා නොවෙන්න කටයුතු කරනවා කියන එකයි ඔය කියන්නේ. ඕක බොහොම අමාරු වැඩක්. මන් දන්නේ නැහැ ඉතින් ප්‍රායෝගික ලෝකේ ඕව කොහොම කරන්නද කියලා. මේක ඇගේ ගිහි ජීවිතයක සිට නිවන් දකින්නේ කොහොමද කියලා කියන්න පුළුවන්. මේ දුටු නිවන කරන්නේ කොහොමද කියන එක නම් හරි අමාරුයි. මොකද ලේසි නෑ ඉතින් එහෙම ජීවත් වෙන්නේ නේද? කොහොමද ඉතින් ව්‍යාපාරය කරන්නේ? මේක කරන්න බෑනේ. කොහොමද ඉතින් දෙන්න දෙමහල ජීවත් වෙන්නේ? හරි අමාරුයි කරන්නේ. ඉතින් මොකද කරන්නේ? කොහොමද ඉතින් ගෙදර ගින්නේ? ඉතින් හරි අමාරු. මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ ඉතින් පිඟුතුනි. ඕවත් මොනවද අන්තිමට? ඔයත් දැන් ඔය ඔබට පැටලිලා තියෙන මොනවද? සසරේ කරගත සසර ගනු දෙනු. පේනව නේද? කරගත සසර ගනු දෙනු දැන් ඔබට හොලේ ගගා ඔබ විනාශ කරලා දාන්න හැටි. සසර ගනු දෙනු වලට ඔබ බොහෝ දෙනෙක් ඉර වෙලා ඇති. ඉතින් කරන්න දෙයක් නැහැ පිඟුතුනි. අපිට පුළුවන් දෙසන්න. ඔබට පුළුවන් ආගෙන ඉන්න. අපිට වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. අපිට පුළුවන් කල වෙන්න ඕනේ දේ කියන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා අහන්න එපා. නේද? එහෙනම් බිකුද දැන් මේ අපි කතා කරන්නේ ඇයි මේක මේ? දැන් මේ කතා කරන්නේ බිකුද ඔන්න අද අලුත් පිරිසක් එනවා. මේ අලුත් පිරිසක් ආවට පස්සේ ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒ මිනිසුන්ගේ හිත්වල මොන සංඥා පහල කරන්නද? විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඔන්න ඔය සංඥා පහළ කරන්න තමයි ඔබ නිමිත්තක් වෙන්න ඕනේ. ඒ මිසක් රාග සංඥා ඈ අනබිරත නෙමෙයි රති සංඥා. ඒව පහළ වෙන්න ඔබ නිමිත්තක් වුණොත් එහෙම වෙන්නේ ඔය ඔක්කොම සාපයක් ඉදිරිය ඔබගේ වටේ ක්‍රියාත්මක වෙනවා. ඒ හරිම අමාරු වෙනකොට මේක කරන්නේ. ඒකයි දැන් ස්ත්‍රී පාර්ශව කියලා කියන්නේ. මුළු ජීවිත කාලෙම පුරුදුනේ කොහොමද ගෙදරින් එළියට බහැල යනකොටම ඈ කන්නාඩියක් ඉස්සරහට කියලා මොනවද කල්පනා කරේ? මොකද්ද කල්පනා කරේ? කන්නාඩි ඉස්සරහට කියන්නේත් නෑ. මොකද්ද කල්පනා කරන්නේ? හැඩ බල බල කැරකි. ඒ මොකද්ද මේ ප්ලෑන් කරන්නේ? මා මේ නිවසේ එළියට බහැපු වෙලේ සිට මා නැවත මේ නිවසට පැමිණෙන කාලය දක්වා සියලු ලෝක සියලු සත්වයෝ මා කෙරෙහි ආකර්ෂණය වෙත්වා, මා පසුපස එත්වා, මා කෙරෙහි වශයෙන් බැඳෙත්වා, මා වර්ණනා කළත්වා, මාදුරු දැන සිහිය නැතිවෙත්වා ආදිවාසී. අන්නේ විදිහට තමයි ඔබ සම්පූර්ණයෙන්ම හිතුවේ පැතුවේ. ඉතින් ඒ වගේ දවස් 365 වැඩි කිරීම 40. හරිද? දැනුත් එහෙමද දන්නේ? මම කියන්නේ ඒව දැන්නම් කරන්න එපා ඒක. ඒවා වෙනුවට ඔබ හිතන්න පිගතුනි මාව දකින්න ඕන මිනිසෙක්ට හිතෙන්න ඕනි මේ විරාගය ශාන්තයි කියන අදහස යන්නේ. මගෙත් එක කතා කරන ඕන මිනිසෙකුට හිතෙන්න ඕනි විරාග වෙන එකයි හොඳ කියලා හිතෙන්න. මාත් එක කතා කරන ඕන මිනිසෙකුට හිතෙන්න ඕනි මේ ලෝකෙන් අතහැරලා මිදෙලා යන එක හොඳ කියලා හිතෙන්න. ආන් එහෙමයි ඔබට දැන් හිතෙන්න ඕන කණ්ණාඩියක් ඉස්සරහට ගියහම. නමුත් ඉස්සර මොකද්ද ඔබට හිතෙන්නේ? මාගෙන් වෙන් වී යාවා නෙමෙයි. මොකද්ද? මා කෙරේ ඒත්වා. ආගෙන හරි ගවන්නේ මොකෙක් හරි ම කවුරු වුණත් ගවන්නේ. ඇත්තම කිව්වොත් එහෙම ගෙදරින් එළියට ගිය මොහොතේ සිට නෙමෙයි. කාමරෙන් එළියට ආ මොහොතේ. දැන් කාමරෙන් එළියට ආවට පස්සේ තාත්තා ලස්සනයි කිව්වේ නැත්තම්? හරි. තාත්තගේ ඉඳලා අම්මගේ ඉඳලා නංගි මල්ලිගේ ඉඳලා මා කෙරෙහි ආකර්ෂණය වෙත්වා කියන තැනින් තමයි ඉන්නේ. ආකර්ෂණය වෙත්වා කියලා කියන්නේ හරි ලස්සනයි හරි කියලා කියනවා. අද හරි හැඩයි. ඔය ඇඳුම හරි ලස්සනයි. අද නිකන් දිව්‍යාංගනාවක් වගේ. අද නිකන් මනමාලියක් වගේ. ඒ වගේ කමෙන්ට් එකක් එහෙම හම්බුනොත් එහෙම ඔය එළියට ගිහිල්ලා එන අතරතුරේ ඒක හිතේ තියෙන අවුරුද්දක් විතර යනකම්. ...2015 මැයි 16 වෙනි දින අහවල් පාරේ යනකොට එතන බස් හෝල්ට් එකේ ඉඳපු තරුණ පුතාලා පුතෙක් මට කිව්වා හරිම ලස්සනයි. ආන් ඒක තියෙනවා පිටුදුර චිරාත් කාලයක් මතකේ. නැවත ඒ වගේ ඒවා අහන්න පුදුම ආසාවක් තියෙනවා. ඔබට පේනවද පිඟුතුනි ඒක ඇ කිව්වේ පරිසර පද්ධතිය හැමතිස්සෙම හැදිලා තියෙන්නේ කොහෙට යන්නද? ආයි ආයි කොහෙ යන්නද? ආපු දිහාටම යන්න තමයි. කොහොම හරි කරලා හැම විදිහම මේ ලෝකේ හැදිලා තියෙන්නේ ආයි ආපු දැන්ටම යන්න තමයි. දැන් ඔබ මේ හොඳට තේරුම් ගන්න ඕන. මහත්තුරුත් එහෙම තමයි. කාන්තා පිරිමි කියලා දෙකක් නැහැ. ඔක්කොම එහෙම තමයි. ඉතින් ඕන් ඔහොම පුරුද්දක් තමයි පිඟුතුනි අපි ගාව තියෙන්නේ. ආන් එහෙම පුරුද්දක් තියෙන නිසා පිඟුතුනි ගිය තැන උත්සාහ කරන්න බලනවා. මිනිස්සෙගේ හිතක් විරාගයටපත් කරන්න නෙමෙයි රාගයටපත් කරන්න. මිනිස්සෙගේ හිතක් සබ්බ සංකාරේසු අනිච්ච සංඥා පහල කරන්න නෙමෙයි නිච්ච සංඥා පහල කරන්න. ඕවා තමයි කරන්න හිතෙන්නේ. දැන් ඒකයි කිව්වේ ගුරුහාමුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔබ යම් සිහි කල්පනාවකින් කටයුතු කරනවා නම් ඔය වගේ දහ ගුණයක සිහියක් තියෙන්න ඕනේ. ඔබ තව නන්නාඳුනන මිනිස්සෙක් එක්ක කතා කරන වෙලාවේදී මේ ආරාමයට ආපු හෝ ආරාමයට නොආපු හෝ ඔබට මුණ ගැහෙන කවුරු හරි ආන් ඒ තැන් වල තමයි සිහිය පවත්වන්න ඕනේ. ඔබ කල්පනා කරලා බලන්න ඕනේ මේ මම මේ කතා කරන දේ තුලින් මේ මිනිස්සයාගේ හිතේ රාගයක් හට ගන්නවද? ද්වේෂයක් හට ගන්නවද? මෝහයක් හට ගන්නවද? රාගය ද්වේෂය මෝහය මේ කතා කරන එක තුල හට ගන්නවද? මම මේ කතා කරන සද්ධර්මයක් නෙමෙයි. මම මේ කතා කරන්නේ නිවන් තමා ගන්න නෙමෙයි. මම මේ කතා කරන්නේ මේ මනුස්සයාගේ ජීවිත විනාශ කරලා දාන වැඩක්. මම මේ කතා කරන්නේ. ආන් එහෙම ඔබට හැඟෙන්න ඕනේ. එහෙම හැඟුණ ගමන් මොකද කරන්නේ? ඒක වහාම නවත්තන්න. ඔබ කතා කරගෙන යන එක තුලින් බිඟුදින අර මනුස්සයාගේ හිතේ ටික ටික කේන්ති ඇදී එනවා නම් මොකද කරන්න ඕනේ? වහාම බිඟුදින කතාව නවත්තන්න. ඔබ මේ කතා කරන එක තුල බිඟුදින අනිත් මනුස්සයාගේ හිතේ මෝහය ඇදී එනවා නම් වහා මේ කතාව නවත්ත. ඔබ වින්දුතුනි ඔබගේ ලොකු කම ගැන කතා කරන්න ගියොත් එහෙම කොහේ? මිනිසෙක් එක්ක. ඒ මිනිසයා මොකද කරන්නේ? ඒ මිනිසයාත් ඔබ වගේම අපි වගේම තමයි. ඒ මිනිසා කොහේ යන්න ඉන්න කෙනෙක්ද? ආපු තැනටම යන්න ඉන්න කෙනෙක්. ඔබ වින්දුතුනි මෝහාධිකව මෝහයෙන් විමුතු වෙලා ඔබගේ දේවල් ගැන කතා කරන්න ගියොත් එහෙම තව මිනිසෙක් ඉස්සරහා ඒ මිනිසයා මොකද කරන්නේ? කියන්න බෑ. ඒ මිනිසා අනිත් පැත්තට මොකද කරන්නේ? ඒ මිනිසයා කියවන්න ගන්නවා ඒ මිනිසයාගේ දේවල් ටික. ඔබ තවදුරටත් පිඟුතුනේ මේ වෙලාවට ඔබ ආයිත් ඔබගේ දේවල් ඊට වඩා තියෙනවා කියලා කියන්නේ කියොත් මේ මනුස්සයා මොකද කරන්නේ? ඈ? මේ මනුස්සයා ඊටත් වඩා එයාගේ දේවල් කියන්න ගන්නවා. දැන් මේ මනුස්සයාගේ හිත මොකද වෙන්නේ ටික ටික? මුලින්ම මෝහයේ තිබුණා, ඊට පස්සේ මෝහේ මත් වෙන්න ගත්තා, ඊට පස්සේ මෝහයෙන් උමතු වෙන්න ගත්තා. දැන් බලන්න ඕක වෙනවද කියලා. බලන්න මේකද ඔබට වගේ අත්දැකීම් නැද්ද කියලා. ටිකක් වෙලා යනකොට මේකදී මෝහේ යන්තම් හිතේ තියෙච්ච මනුස්සයාගේ හිතේ මෝහයෙන් උමතු වෙලා මෝහේ විකාර කියවන්න ගන්නවා. තවත් ටිකක් ගියොත් එහෙම අන්තිමට ඔබත් එක තරහ වෙන මට්ටමටම මෝහේ උත්සන්න වෙනවා. ඔබට එහෙම අත්දැකීම් නැද්ද ජීවිතේ? ඔබගේ දේවල් තව කෙනෙක් එක්ක කතා කරන්න ගිහිල්ලි වෙලා අන්තිමට විරසක වුණා. සමහරට එහෙම වෙලා ඇති. ඇයි මේ? ලෝක සත්වයාට හිංගි හිංසාවක් නොකර ජීවත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු අවවාදය අපේ ජීවිතේට හම්බුනේ නැහැ. හිංගි හිංසාවක් කරන්න එපා කියලා අවවාදයක් හම්බ වෙන්නේ නැති. නමුත් ඒ හම්බෙච්ච අවවාදය ඔය කියපු අවවාදෙම නෙමෙයි. ඒ හිංගි හිංසා කරන්න එපා කියලා හම්බුනේ මොකද්ද? ගහන්න එපා කියන එක ඔය. ඔළු මුගුරු වලින් ගහන්න එපා කියලා එක ඔය ආවේ. ඕව හම්බුනේ නැහැ ඔහොම සූක්ෂමව. දැන් මේ ඔබට කරන්න බැරි දේවල් නෙමෙයි පිටුද. ඒක කියන්නේ සිහියෙන් ඉන්න කියලා. සිහියෙන් හිටියට පස්සේ ඔබට පේන්න ගන්නවා පිටුදනේ ඔබගේ ඉස්සරහට ආපු මිනිස්සයා. ඔබ මේ කතා කරගෙන යන දේවල් නිසා, ඔබ හිතන පතන දේවල් නිසා, ඔබගේ මූණ වල හැසිරීම, මේ මූණේ ඉරියව්, ඒව නිසා ඔබගේ ඉස්සරහා ඉන්න මිනිස්සයා මෝහයෙන් දැන් ටික ටික උමුතු වෙනවාද කියලා ඔබට පේන්න ඕනේ. රාගයෙන් උමුතු වෙනවාද කියලා ඔබට පේන්න ඕනේ. ද්වේෂයෙන් උමුතු වෙනවාද කියලා ඔබට පේන්න ඕනේ. පේනවා නම් පිටුදනේ වහා මෙතනින් අයින් වෙන්න. දැන් අයින් නොවුනොත් මොකද වෙන්නේ? අයින් නොවුනොත් වෙන එකම දේ තමයි පිටුදනේ තව මිනිසෙගේ නිවන වහලා දැම්මා කියන සාපේට ඔබව හවුගෙනවා. හවුනට පස්සේ මොකද වෙන්නේ? ඔබ මේ වෙනකොට සසරට බැඳලා තියෙන යම් දන්වැලක් තියෙනවා නම් ඒ දන්වැල තව ශක්තිමත් වෙනවා. තව තවත් ශක්තිමත් වෙනවා. ඔබ පිටුදනේ මේ හබලක් අරගෙන ඉවරලා හෝගාල හබල් ගහනවා. කොහොම හරි මේක ගලෝගෙන ඉස්සරහට කඩාගෙන යන්න. අනිච්චයි කිය කියා අඬනවා. වැලිමලුවේ දන ගගා බඩගා මේ බඩ ගන්නව නෙමෙයි. දන ගගා මග වඩනවා. වැඩුවල වැඩක් නැහැ. පිටු වැඩෙන්නේ නැහැ. මොකද සසර ගනුදෙනු ප්‍රබල වැඩි. ඕකට පිළියමකුත් බුදු බයන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද ඒ? ඔය දේ තියෙනවා පිටු ප්‍රතිවිරුද්ධ පැත්ත. ඔය දේම තව පැත්තක් තියෙනවා. මොකද්ද ඒ? කෙනෙක්ගේ හිතේ රාග දේශ මෝහ උත්සන්න වෙන්න කරපු වැඩවල විරුද්ධ වැඩක් තියෙනවා. මොකද්ද? තව අනිත් හිත්වල රාග දේශ මෝහ අඩු වෙන්න දේවල් කරන්න කියලා. අන්න ඒකේ විරුද්ධ එක. ඒකෙන් මොකද වෙන්නේ? මේක අර යදන් බුරුල් වෙන්න ගන්නවා. අර යදන් වල ශක්තිය අඩු වෙන්න ගන්නවා. ඒව කරන්න ගත්තා. ඔන්න බෙහෙත. දැන් අපිට ලෙඩෙත් කිව්වා මෙන්න බෙහෙත. බෙහෙත දිනවා පිංගතුණි. ඔබ ඉස්සරහට යම් මිනිසෙක් ආවහම ඒ මිනිසයාත් එක්ක ඔබ යම් ගනුදෙනුවක් කරා යද්දී ඒ මිනිසයාට පුළුවන් තරම් විරාග සංඥා පහළ වෙන්න අවශ්‍ය වචන, අවශ්‍ය සිතුවිලි, අවශ්‍ය ක්‍රියාවදන් මෙහෙවන්න කියලා. ඒ කියන්නේ ඔබත් එක්ක පිංගතුණි මිනිසෙක් ඉස්සරහට ගියාට පස්සේ ඒ මිනිසයාගේ මෝහය තර නොවෙන්න නම් මොකද්ද පළමුකොට ඔබ වෙන්න ඕනේ? ඔබ පිංගතුණි ඔබගේ මෝහයෙන් පහළට බැහැලා ඉන්න ඕනේ. ඒ නිසා තමයි කිව්වේ පාපිස්නා බිස්සට වැටලා ඉන්න කියලා. ඔය පාපිස්නා බිස්සට වැටලා ඉන්න කියලා කිව්වේ පිංගුතුනි එකේ එකක් තමයි ඔබට නිවන් දකින්න ලේසි, අනිත් එක තමයි ඔබගේ අතින් අනිත් ඇයට වෙන හිංගි හිංසාව විශාල ප්‍රමාණයකින් අඩු වෙනවා. අර සාපේ එකතු වෙන එක සෑහෙන් අඩු වෙනවා. මොකද පිංගුතුනි ඔබ තව කෙනෙක් ගාවට ගිහිල්ලා පාපිස්නා බිස්සට වැටලා නම් ඉන්නේ. දැන් මේ මිනිස්යාට පිංගුතුනි තියෙන මෝහය තව වැඩි කරගන්න ඕනේ නැහැ. දැන් ඔබ එතන ගිහිලි වෙලා පිංගුදේ කිං වෙලා නම් ඉන්නේ මොන හරි දෙයකින්. ඔබ ඒක නිතර මතු කරන්න හදනවා, ඔබ කියන කෙනා උඩට ගන්න හදනවා නම් ඒ මනුස්සයා මොකද කරන්නේ? ඒ මනුස්සයාත් ඒ විදිහටම කරන්න හදනවා. ඕක අනිත් පැත්තට කළා නම් එකක් තමයි ගොඩක් ලේසි, අනිත් එක තමයි ඔබට නිවන් දකින්න මේ ලෝකයේ සත්වෙක් ඉන්නවා කියන අදහස තව වැඩි වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔබගේ ඉස්සරහා ඉන්න මනුස්සයාට ගිහිතේ මේ ලෝකේ සාරය කියන අදහස නැත්නම් මෝහ අදහස තව වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා සාපයක් වෙන්නේ නැහැ. ඔබ වඩාගත් කුසලයට හානි වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔබට ඒක ලේසි. ගොඩක් ලේසි නැද්ද? තැනකට ගිහිල්ලි වෙලා ඔබට මුකුත් නැති විදිහට ඉන්නේ. ඒ හරි ලේසි. ඔබ වචන 1000ක් විතර කියන්න ඕනේ නේද මේකද ඔබට තියෙන ටික කියන්නේ ඉතින් මුකුත් නොකිය හිටහල්ලා ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ නේද ඒතකොට කට අරින්න ඕනේ නිකන්ද කොහෙට අර ගියා මින් බලන්නේ නේද ඉතින් මුකුත් නොකිය ඉන්න ලේසිනේ දැන් ඔබ වික්ෂුන් වහන්සේ කෙනෙක් නමක් කෙරේ පහදින්න කොහොමද මම කියන්න බෑ වික්ෂුන් වහන්සේ නම යම් තැනකට වැඩියා මොකද කියන්නේ දැන් ඔබගේ ඉතින් මෝහේ වැඩි වෙනවද එතකොට ඈ නෑ ඔබගේ රාගේ වැඩි වෙනවද නෑ ද්වේෂේ වැඩි වෙනවද නෑ මොකුත් වෙන්නේ උන්වහන්සේත් හරි ලේසි නමුත් එංගුදිනි කොහේ හරි තැනකට ඔබ ගිහිල්ලා ඉවර වෙලා ඔබගේ වරුණේ කරන්න ගත්තොත් එහෙම නේද ඔබගේ වර්ණනාව කරන්න ගත්තොත් මොකද වෙන්නේ ඉතින් වටේ පිටේ ඉන්නේ අතරින්නේ නැති නේද අපි දැකලා තියෙන පව් කියලා ඉතන සමහර මිනිස්සු ඔය එක එක ආයතන වලට ගිහිල්ලා ඉවර වෙලා ඉතින් Taman දන්න ශිල්ප ඔක්කොම දක්වනවා එතන ඉතින් භාෂා ශිල්පය දක්වනවා නේ ඒක දක්වනවා නනනේ ඒක දක්වනවා ඉතින් තමන් ධනයෙන් බලයෙන් උසස් නම් ඒ යතුරු අරගෙන ගිහිල්ලා මේ සුඩින් තියෙන. ඉතින් කැෂියර් එකේ තියෙන මනුස්සර යතුරුක් තියෙනවනේ ඒකත් යතුරු අරන් එහා පැත්තෙන් තියෙන. මේ බලහ මටත් එකක් තියෙනවා. ඉතින් අපරාධනේ. ඉතින් එහෙම නොකර හිටියන කොච්චර ලේසිද? වෙලා තියෙන මොකෝ? ඕව කර නොකර ඉන්න දෙන්නේ නැහැ. කවුද? අර ඇතුළේ ඉන්නවා හිවලෙක්. ඌ නොකර ඉන්න දෙන්නේ නැව එකක් අර. මොකද නොකර හිටියොත් මේකට හරි පීඩයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒ හිවල මේක පපුව පලාගෙන ඉලීට ඇහිලා අරව මොන හරි කියනවා ඉතින්. දැන් ඔබ සමහර වෙලාවට ඔබ මග වඩනවා කියලාත් කියන්න ආදෙනවද දන්නේ නැහැ දැන්. දැන් එහෙම කරන්නේ නැතුවද වඩනවනะ. ඉතින් ඒක කියන්නේ මොකද? ඒක අපරාධේ. ඔබ හොඳට මතක තියාගන්න ඕනේ කොටස. ඔබට පුළුවන් හොඳ සිහි කල්පනාගෙන ඔබගේ ඉස්සරහට එන මිනිස්සු ගැන. ඔබට පුළුවන් ඔබගේ වම් පැත්තේ, දකුණු පැත්තේ, ඉස්සරහා, පිටිපස්සේ මිනිස්සු ඉන්නවනම් ඔබට පුළුවන් මේ මිනිස්සුන්ගේ පැහැදීම උදෙසා කටයුතු කරන්න. ඔබ ගොඩාක් වැදගත් පින්තුනේ. ඔබගේ මග පිළිවෙල කරගන්න. දැන් භික්ෂුන් වහන්සේ නමක් වුණාම පින්තුනේ එතන ඉන්නවනේ උපසම්පදායෙන් වැඩි හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ තමයි සංඝමහල පිළිවෙලේ වැඩි. උන්වහන්සේට වගකීමක් තියෙනවා. අනිත් සියලු භික්ෂුන් වහන්සේලා හරිමකට අරගෙන යන්න මෙහෙවන්. ඒක උන්වහන්සේගේ වගකීමක්. ඔබටත් වගකීමක් තියෙනවා. මොකද්ද? ඔබ බුදු වෙන වහන්සේගේ සද්ධර්මය අහලා තිනවනේ. මේ සද්ධර්මය දරාගෙනන් ඉන්නේ. ඔබ බුදු වෙන වහන්සේගේ ශාක්‍ය පුත්‍රයෙක් කියන එක නියෝජනයක් නම් කරන්නේ ඔබට වගකීමක් තියෙනවා පෙඟුදුනේ. පැහැදිලි මිනිසුන්ගේ හිත තව තවත් පහදවන්න. පැහැදිලි නැති අයගේ හිතත් පහදවන්න. ඔන්න ඔය වැඩේ කරන්න. ඒක කරන්න බොහොම පොඩි දෙයක් තියෙන්නේ. සිහියෙන් ඉන්න. වටේ පිටේ ඉන්න අයගේ රාගදේශ මොහ වැඩි වෙනවද මම මේ කරන කියන දේවල් නිසා. හරිම ලේසි. යෝග කරන්න. හැබැයි අර හිවලත් එක ටික අමාරුයි. ඒකට තමයි ඉවසීම කියලා තියෙන්නේ. ඉතින් බෙන්ගුදුර අර සසර පුරාම ඔබ කරගත්ත දේවල් වලින් දැන් ඔබ අත මිදෙන්නත් එපේ. අත මිදෙන්න නිකන් උඩ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අත මිදෙන්න ඕන නම් පින්තුනි ඔය කරපු දෙයම විරුද්ධ දේ. තමන්ට කරන්න පුළුවන් උපරිමෙන් කරන්න. ඒකට කාව හරි කතා කරගෙන ඉවලා පිරිසර රැස් කරගෙන ඉවලා බන කියන්න නෙමෙයි තියෙන්නේ. ඒක එක ක්‍රමයක් විතරයි. ඊට වඩා ගොඩාක් තව පුළුවන් ගොඩාක් වෙන ක්‍රම තියෙනවා පිංගද. නේද? මොනවද ඒ? ආදර්ශේ. නේද? ඇක්ෂන් එක පිංගුතුනි බලසම්පන්න වැඩි වර්ඩ් එකට වඩා. ඉතින් ඔබගේ ක්‍රියාව ඔබගේ හැසිරීම කියලා කියන්නේ බින්දුනේ ඔබේ හිතේ තියෙන දේ එළියට පේන විදිහ. ඔබ මට කියන්න ඔබ වැඩිපුරම පැහැදිලා තියෙන මිනිසුන්ට හැසිරීම දැකලාද? නැත්නම් එයාගේ කයි වාරු අහලාද? ඈ? මොකකටද? හැසිරීම වල. ඉතින් හැසිරෙනකොට වචන කියන්න ඕනද? මොකක් කියන්න ඕන? ඒකයි කියන්නේ පිරිසකට එකතු කරලා බන කියන එක නෙමෙයි ඕනේ. ඊට වඩා 10000 ගුණයක් පහදිනවා හැසිරීම වලින්. දැන් මේ ස්වාමීන් වහන්සේ ඔබට මෙතන බණ කියනවා. ස්වාමීන් වහන්සේ ඔබට බණ කියලා උන්වහන්සේ ඔබට පේන තැනකම
බෙරයක් අරගෙන සින්දු ගීගෙන නටනවා. දැන් මොකද ඔබට හිතේ? දැන් මේ බණ ලොරියක් කිව්වත් වැඩක් තියෙනවද? ඈ වැඩන්නේ එක දර්ශන මාත්‍රයකින් අර කියපු ඔක්කොම ඉවරයි. වචනවල නෙමෙයි වැඩේ තියෙන්නේ, හැසිරීම් ක්‍රියාවදනලයි වැඩේ තියෙන්නේ. ඒක කියන්නේ ඔබ වින්දුනේ තව කෙනෙකු බෙල්ලෙන් අල්ලගෙන ඉවරලා එයාට බණ කියන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඔබගේ හැසිරීම් ක්‍රියාවදන වලින් තමයි ඔබ තීරණය කරන්නේ මේ මිනිස්සයා බණ පිළිපදිනව නිහෙද්ද නැද්ද කියන එක. ඒකෙන් තමයි ඔබට පුළුවන් තව මිනිස්සෙක් පහදවන්නේ. ඒක කිව්ව ඔබ මේ දක්වා කරපු දෙයට විරුද්ධ දෙයක් දැන් කරන්න පටන් ගන්න කියලා. ඔබගේ කලින් හැසිරීම් ක්‍රියාවදන් වලින් මිනිසුන්ගේ හිතුනේ ඔබගේ හිතේ බුදුන්ගේ දහම තියෙනවා කියන එක නෙමෙයි. ඔබ අධික කාමුකයෙක් කියලා හිතුනේ ඒ හැසිරීම් ක්‍රියාවදන් වලින්. බලන්න කල්පනා කරලා. අනිත් අයට හිතුනේ ඔබගේ හැසිරීම් ක්‍රියාවදන් වලින් ඔබට මහා, මට මේ කියන්න වචනේනවා, මහා පුදුම උණක් තියෙනවා ඇතුලේ කියලා. රාගයෙන් මහා පුදුම උණක් තියෙනවා, ඒකනේ මෙහෙම හැසිරෙන්නේ. අන්න එහෙම තමයි මිනිස්සුන්ට හිතුනේ. නැත්තම් තව වචනයක් තියෙනවා, අමාරුවක් කියලා. දැන් මේ මම්මේ කියන්නේ බොහොම ප්‍රායෝගික ලෝකේ කියන්නේ. ඕව මෙයා නොදන්නා වගේ ඉන්න එපා. තේන? දැන් බස් එකේ මේ යනකොට මිනිස්සෙගේ හැසිරීමෙන් ඔබට හිතිලා නැද්ද එහෙම? හිතර නැත්? ඒ ඔබට බණක් කිව්වද ඒ කෙනා ඉස්සරහ වාඩි වෙලා? නෑ. හිතේ තියෙච්ච දේ කිව්වද? නෑ. හැසිරීමෙන් ක්‍රියාවෙන් ඔබට හිතෙන්න ගත්ත මොකද්ද? පුදුම අමාරුවක් තියෙනවනේ කියලා ඇතුළේ. ඒකෙන් තමයි ඔබ තීරණය කරේ ඒ මිනිස්සයාගෙන. දැනුත් එහෙම තමයි පිංගුද. දැනුත් ඔබගේ හැසිරීමෙන් ක්‍රියාවදිනින් තමයි තව මිනිස්සෙ තේරුම් ගන්නේ ඔබගේ හිතේ අමාරුවක්ද තියෙන්නේ, නැත්තම් බුදුන්ගේ සද්ධර්මයේද තියෙන්නේ කියලා. දැන් ඔබගේ හිත ඇතුලේ තියෙන අමාරුවක් කියලා තේරෙනවද ඒ මනුස්සයා? දැන් මොකද ඒ? දැන් ඔබ ඒ මනුස්සයාගේ හිතේ සංඥාවක් පහළ වෙලා තිනවා. මේ ලෝකේ හරි සාරයි කියලා. අන්න හිංගින්ස වුණා. ඒක කියන්නේ ඔබ මේ ලෝකේ කොයිතරම් දුරට හැසිරෙන්නේ, කොහොමද කතා කරන්නේ, කොහොමද සිතුවිලි නගන්නේ, කොහොමද මිනිසුත් එක්ක වචන හුවමාරු කරගන්නේ? ඒව තමයි වැදගත්. ඔබ මේ ආරාමයට ඇහිලා ගත කරන පැය දෙකේ හෝ පැය හතරේ බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ ඉන්න එකෙන් නෙමෙයි පිඟිද ඔබගේ නිවන තීරණය වෙන්නේ. ආරාමයේ ඉන්නේ පැය හතරයි. ආරාමයෙන් එළිය ඔබ ඉන්නවා පිඟිදුනේ පැය 24 වැඩි කිරීම 6. ඕන් ඔච්චර කාලයක් ඔබ එළිය ජීවත් වෙනවා. ඕන් ওই කාලය තුල ඔබ මොනතරම් දුරට මිනිස්සුන්ට හිංගි හිංසා කරනවද, ඒක මත තමයි ඔබගේ නිවන තීරණය වෙන්නේ. හොඳට මතක තියාගන්න. එකක් මග වැඩීම, එකක් ඒ කාලය තුල ඔබගේ හැසිරීම් ක්‍රියාවෙන් කොහොමද සිද්ධ වෙන්නේ. ওই දෙකම ඕනේ පිංගුතුනි සමානව. ඇත්තම සමානවත් නෙමෙයි 75%ක් ඕනේ. අරක කිව්වේ ඔබගේ හැසිරීම් ක්‍රියාවෙන්. ඒක තමයි 75%ක් ඕනේ. ඉතුරු 25 තමයි ඔබගේ ওই හිතින් කරන මානසිකාරය අවශ්‍ය වෙන්නේ. බලන්න කල්පනා කරලා පිංගුතුනි. මොකද ඔබ ඉස්සර එළියට බහැලා ගියේම ඒ අදහසින්ම තමයි. බලන්න ඔබ දැන් පොඩ්ඩක් ඔය මිනිස්සු වැඩ කරන විදි දේවල් ගැන හොයලා බලන්න. ඇයි බලන්නේ මිනිස්සු එහෙම කරන්නේ? මිනිසුන්ගේ ඒ කියන්නේ සමහර කරන දේවල් වලින් මිගුතුනේ මේ මිනිසුන්ට එහෙම එච්චර අමාරුවක් නැහැ. එච්චර උණක් නැහැ හිතේ. නමුත් මිගුතුනේ හැසිරෙන විදිහට, අඳින පළඳින විදිහට, කතා බහ කරන විදිහට, hina වෙන විදිහට අනිත් මිනිස්සුන්ට හිතෙනවා එහෙම ලොකු උණක් තියනවා කියලා. ඒව ඉතින් මිනිස්සුන්ට ගානකුත් නැහැ ඉතින්. මොකද ඒකෙන් වෙන හානිය දන්නෙත් නැහැ. එහෙම වුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. ආවේ කොහෙන්ද කියලා දන්නෙත් නැහැ. යන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. මේ ඉස්සරහා ඉන්නේ කවුද කියලා දන්නෙත් නැහැ. මේ කල්පකොටි සතසහස්‍රයකට පස්සේ මේ ලෝකෙට ආපු මිනිස්සෙක් කියලා ඒ තේරෙන්නෙත් නැහැ. ඔයේ ඉන්නවා. ඒක කියන්නේ මේකද? ඒ අතින් බැලුවම ඔබ නම් මහා පුදුම වාසනාවක්. ඔබ පුදුම බේරිලා තියෙන්නේ. ගුරුහාමුදුරන් වහන්සේ ඔබ සියලු දෙනාම බේරුවා කියලා කියන්න බේරුවා පුදුම බේරිල්ලක් ඔය බේරලා තියෙන මත තියාගන්න. උන්වහන්සේ මේ මහා සද්ධර්මය දේශනා කළා ඔබගේ ජීවිතේ බේරගත්තේ නැත්තම් ඔබ වෙනුවෙන් මැරෙනකම් ඕක කරනවා. ඔබ වෙනුවෙන් මේ ජීවිතේ අන්තිම හුස්ම යනකම් මේ ලෝකෙට කල්ප ගානකට පස්සේ පහළ වෙච්ච මිනිස්සෙක්ගේ හිතක් නැවත සතර අපායට හරවන්න ඕන කරන වැඩපිළිවෙල මැරෙනකම්ම කරනවා. කරලා ඒ කරුපිගේ සාපිට සා කරගත්ත පව්කන්දාරා තරගෙන මොකද වෙන්නේ? මැරිලා ආයෙ ආපු දැන්ටම යනවා. මොකද ඒ මිනිස්සයා මිනිස්සු අතර තියන සුදුසු කෙනෙක් නෙමෙයි. ඒකයි යවන්නේ සතර අපායට. මොකද මේ තියාගත්තොත් එහෙම මිනිස්සුන්ව සතර අපායට හරවන කෙමනක්. කෙමන කියන්නේ උගලට නේද? කල්ප කෝටි සතසාස්ත්‍රයකට පස්සේ ලෝකෙට පහළ වෙන මිනිස්සුන්ව ආයිසරයක් යූටර්න් එකක් ගහලා සතර අපායට හරවන කෙමනක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මිච්ඡා දිට්ටි කම්ම සමාදාන. තේ කායස්ස වේදා පරම මරණ අපායන් දුක්ගතින් නිරයන් උපන්නාති. ඒ නිසා තමයි බුදුපියාණන් වහන්සේ මිච්ඡා දිට්ඨිය ওই තරම් ප්‍රබලයි කියලා කතා කළේ. මිත්‍යා දෘෂ්ටික මොකද කරන්නේ? මේ පැත්තේ මිනිස්සු එනවා මනුස්ස ලෝකෙට. මිත්‍යා දෘෂ්ටිය මොකද කරන්නේ? යූටර්න් එකක් ගහලා ආපහු යන සතර අපායට. මතකද ඉස්සර ඔබට ගුරු හාමුදුරුවෝ මාසේ මතක් කරන සාපලත් මව කුසක් කරන්න එපා කියලා ඔබගේ මව කුස. ඇයියේ? කල්පකොටි සතසාස්ත්‍රයකට පස්සේ ඔබගේ කුසේ ළමයෙක් උපදිනවා. මිනිස්සෙක් උපදිනවා ඔබගේ කුසේ. ඒ මව කුසේ උපදිස ළමයා ආ යූටර්න් එකකින් ආයිසරය සතර පායට යනවනะ. ඒක ඇත්තරම මහා සාපයකට අහුවෙච්ච මව කුසක්. එතන මේ මව කුස කියලා අදහස් කරේ මොකද්ද? ඒ අම්මා. දැන් අපි මේ නොදැනුවත්කමට තමයි මෙච්චර කල් උනේ. නමුත් ඒ පුරුද්දර තව ඉස්සරහට යයි. ඒ පුරුද්ද නැති කරගන්න. දැන් මේව කියද්දි පිංගුදින ඔබගේ හිතේ මහා විශාල අනුකම්පාවක් ඇති වෙන්න ඕනේ මිනිස්සු ගැන. ලෝක සත්වයෝ ගැන. ඇයියේ? ලෝක සත්වයෝ පිංගුදින මොනවත්වත් දන්නේ නැතුව මොකද කරන්නේ? ওই ටික තමයි කර කර ඉන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් ওই ටික කරනවා. උදේ ඉඳන් රෑ වෙනකම් ওই ටික කර කර ඉවරලා මුළු ජීවිතේම ගෙව ගෙවා යනවා. මොකද කරන්න පිංගුදින? බලන්න ඔබ බේරිච්ච බේරිල්ල කොහොම බේරිල්ලක්ද කියලා. ඕන් ඌව සීපත් වෙනකොට තමයි පිංගුදින ඔබට වැටිලා ඉන්නන බුදු පියන් වහන්සේගේ මහ ගුණ. සද්ධර්ම රත්නේ මහ ගුණ. මහා සංඝ රත්නේ මහ ගුණ. ඒ ආර්ය මහා සංඝ රත්නේ පෙළ පරම්පරාව උන්වහන්සේලාගේ පරම්පරාවේ උන්නාසල කටවචනෙන් පාඩම් කරගෙන සද්ධර්මය අරගෙන ආවා. උන්නාසගේ පරම්පරාවෙන් උන්නාසල පිරිනුවම් පාන්න කලින් තවත් උන්නාසී කෙනෙක්ව බිහි කරලා පිරිනුවම් පෑවේ. ඒ ආරණ්‍ය වහන්සේලගේ හැටි නේද? සාරිපුත්තයන් වහන්සේ වගේ. සාරිපුත්තයන් වහන්සේ ජනිත කරනවා කවද? උන්නාසී වගේ අය. මොග්ගල්ලන් වහන්සේ උත්තමත්තේ ඵලයේ විනේති. මොග්ගලන් වහන්සේ ඒ ජනිත කරපු උතුමන් වහන්සේලාව උත්තමත්වයේ කෙන අරිහත් ඵලයේ කියන එකට හසුරුවනවා. බලන්න සංඝයා වහන්සේලා කරන දේවල්. සාරිපුත්තයන් වහන්සේ සෝතාපට්ටි ඵලයේ විනේති. සෝතාපන්න ඵලයේ පිහිටවනවා. ඒ කියන්නේ උපද්දන උන්වහන්සේ වගේ අය. මොග්ගලන් මහරහතන් වහන්සේ මොකද කරන්නේ? ඒ ඉපදිච්ච පුංචි දරුවව අරිහතුන් වහන්සේ කියන ඵලයට අරගෙන යනවා. බලන්න ශ්‍රේෂ්ඨත්වය. ආන් ඒක තමයි සංඝයා වහන්සේගේ රැස්සාව. දැන් මේ ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ලෝකේ ජීවත් වෙන උතුම් මහා සංඝරත්නය තමයි දැන් අපේ පිහිටට හිටියේ නේද? උන්වහන්සේ තමයි අපේ බේරගත්තේ. උන්වහන්සේ තමයි ඔබව ඉපැද්දුවේ. උන්වහන්සේලා තමයි උපද්දලා එතනින් විතරක් නවත්තන්නේ නැතුව එතනින් එහාට උත්තමත්තේ ඵලයේ විනේතිය කියන තැන. ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේගේ රාජකාරියත් මුගලන් මහරහතන් වහන්සේගේ රාජකාරියත් ওই දෙකම කරන ගුරුහාඳුරු. නේද? ඔබ උපද්දල විතර නවත්තර නෑ නේද? ඈ හැමදාම බැන බැන දොස් කිය කිය ඔම කරන්න එපා යකුනේ. ඒකේ තෝ මොකද්ද කරන්නේ? එහෙම කී කියා මොකද කරන්නේ? ඔබ අරගෙන යන කොහෙටද? ඈ ඔබ අරගෙන යනවා සාතන් වහන්සේගෙන් තැන්ට. බලන්න දැන් ඒකයි මං කියන්නේ ඔබ මොනතරම් වාසනාවන්තයිද කියලා. ඔන්න ඔය කියන මහා සංඝරත්නය කියන ප්‍රවාහයට ඔබ අහු වුණා අපේ කුතුහ කලාතුරකින්. කවු වෙච්ච නිසා ඔබ අර මහා උගුලෙන් ගැලවුණා. දැන් ගැලවිලා ඉන්නේ. දැන් ගැලවිලා ඔබට තියෙන්නේ මේ කුතුහ මෙතනින් එහාට කියන දේ කරගෙන යන්න විතරයි. බන් කොච්චර ගැලවිලාද ගැලවුණේ කියලා. දැන් මේ කුතුහ මේ කියන දේවල් ඔබට වැටහෙනවනේ මේ කුතුහ. අපි කිව්වට පස්සේ රාගයේ දේශ මොහයෙන් අනිත් මිනිස්සුන්ගේ හිත්වල රාග දේශ මොහ ඇති කරන්න වැඩ කරන්න එපා කියන එක කිව්වට පස්සේ ඔබ ඒක හිස් මුදුනේ පිළිගන්නවා. මොකද ඔබ දැන් දන්නවා රාග කියන්නේ මොනවද, දේශ කියන්නේ මොනවද, මොහ කියන්නේ මොනවද කියලා. බලන්න ඔබ කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා. ඔබට ඒ කියන එක කිසිම වැරද්දක් පේන්නේ නැහැ. ඔබ ඒකාන්තයෙන් පිළිගන්නවා. ඒකට තමයි කරන්න ඕනේ අපි හඳුනන්නේ කියලා. ඉතින් ඒ තත්ත්වෙ ඔබගේ මානසිකත්වයේ අද වෙනකොට දියුණු වෙලා තියෙන්නේ පිඟුතුනේ සංගරත්නයේ ඔබට මුණ ගැහිච්ච නිසා. ගුරුහාමුදුරන් වහන්සේ මුණ නොගැනෙන්න ඔබට මොනවා වෙලාද කියලා ඔබ දන්නෙත් නෑ. අපිට මොනවා වෙලාද කියලා අපි දන්නෙත් නෑ. විනාශම් වෙලා ගිහිල්ලා පිංගුතුනි මේ වෙනකොට ගන්න මොකද ඉතුරුලා නෑ. මැරුණා නම් එහෙම කෙලිම කොහෙද? ආයි යන්න දෙයක් නෑ. කෙලිම ආපුද? මොකද මම නම් පිංගුතුනි ගිහිවතක ජීවත් වුණා. ඒ ගිහිවතේ ජීවත් වෙන මුළු කාලේ පුරාම කලේ කෙමනක් විදියට වැඩ කළා. එනේන ඔක්කොම ටික සතර පායට ආයි රිටර්න් කරලා යවන්න මම පුදුම උදව්වක් කළා. පැය 24ම උදව් කරන්නේ ඒකට කරන් තමයි. ගුරුහාමුදුරුවෝ ජීවිතේ එහෙම් පිටි වෙනස් කළා. දැන් කරන්නේ මොකද්ද? දැන් සම්පූර්ණයෙන්ම කරන්නේ ඒක අනිත් පැත්ත. දැන් කරන්නේ මොකද්ද බෙංගුතුනි? එන හැම මිනිස්සයම මොකද කරන්නේ? සතර පායට යන්න ඉන්නවනම් ඒක අනිපම හරෝල ගන්නව අනිත් පැත්ත. දැන් ඒක තමයි අපේ රාජකාරිය. ඒ රාජකාරිය අර රාජකාරිය අතර කොච්චර වෙනසක් තියෙනවද? ඒ රාජකාරිය නිතර කරන නිසා අපිට ලේසි වෙලා තියෙනවා. ඒකම අපිට කියන්නේ. ඔබත් බෙංගුතුනි ඒක කිව්වේ අපි මේකෙන් තේරුම් ගන්න ඕන ප්‍රධාන කොටස ඔබගේ හැසිරීම් ක්‍රියාවදන් කියන ඒවා. ඔබට පුළුවන් හැම වෙලාවෙම පුළුවන් නම් පැය 24ම කමන්නේ හැසිරීම් ක්‍රියාවදන් කියන ඒවා අනිත් මිනිස්සුන්ගේ හිත්වල නිවන් දකින්න ඕන සංඥා පහළ වෙන විතරක් ක්‍රියාත්මක කරන්න. ඒක ආරම්භ විතරක් කරන්න එපා. ඔබට බින්දුවේ එතකොට එක දෙයකින් මිස් වෙන්න පුළුවන්. ඒ තමයි කට්ටි අල්ලගෙන බෙල්ලෙන් අල්ලන බන කියන එකට වඩා ප්‍රබල දේවල් ඔබට තියෙනවා කරන්න. අර සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේ ගිහි කල අස්සජි හාමුදුරුවන් වහන්සේ දැකලා මොකක්ද ඇහුවේ? ඈ ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා ඇහුවේ. ඔබ වහන්සේ ගුරුවරයා මොනවද කියන්නේ කියලා ඇහුවා. මොකක් දැකලාද ඇහුවේ? උන්වහන්සේ මොකද දැක්කේ? හැසිරීම් ක්‍රියාවදන් තමයි දැක්කේ. අන්න ඒක තමයි ඔබ දිනු සිද්ධ වෙන්න ඕන. මේ දේශනායේ පුටිවාල්ලා ඉන්න වෙලාවේ නෙමෙයි අනිත් තැන්වලදී. ආංගිතව තමයි බෙගදී ඔබත් අස්සජී මහරහතන් වහන්සේ වගේ වෙන්නේ. එතකොට තමයි සාරිපුත්තයන් වහන්සේ නම බිහි වෙන්නේ. අද මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා ඉන්නව නේද? සමහරලාට ඒ ස්වාමීන් වහන්සේලා ඔබ නිසා බිහි වෙලා තියෙන්නේ. මෙතන මේ සමහර අපේ පින්වත් මිනිස්සු ඉන්නවා. මේ පින්වත් පිරිස සසර ගනුදෙනු වලට හිර වෙලා මේක කරගන්න බැරුව ඉන්නවා. නවත් බෙංගතුනි ඔබගේ උතුම් හැසිරීම් ක්‍රියාවදන් නිසා පැහැදිච්ච පිරිස ඕන තරම් අද මේ සිවුර පොරවගෙන ඔබ ගාවට එනවා ඇති දන් පින්ඳ පාති. බලන්න කල්පනා කළ නැද්ද කියලා. සමහරලාට ඔබගේ ගමේ ඉඳපු කොල්ල කුරුට්ටෝ වෙන්නේ නැති ඔය. ඔබ ශාක්‍ය පුත්‍රයෙක් විදිහට හැසිරුණා ඒ කොල්ල කුරුට්ටු ඉස්සරහ. ඔබව දැකලා ඉවරලා වෙනසක් දැක්කා. ඒ වෙනස නිසා ඔබගෙන් ඇවිල්ලා දේවල් අහන්න ඒගොල්ලෝ කැමති වුණා. ඒ හාපු වෙලාවේ ඔබ කිව්වා, "පුතා, මං දන්න පන්සලක් තියෙනවා. යංකු වෙලාවක අපි ඔබේ කියපු වචනේ පිළිගත්තේ ඔබ කියපු නිසාම නෙමෙයි. ඔබගේ හැසිරීම් ක්‍රියාවෙන් නිසා ඔබ කියන එක අහන්න ඒ දරුවා සූදානම් වුණා. ඒ නිසා ඔබත් එක්ක මේ ආරාමයට එන්නේ නැති. හැබැයි පින්ගතුනි ඔය ආවේ සාරිපුත්තන් වහන්සේ වෙන්න පුළුවන් තරම් පිනක් තීච්ච ළමයි. ඔබත් එක්ක ආවා ඇහිලි ඉවර වෙලා ඒක මේව දැක්කා. දැකලි වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒකට වැටුණා මේ ලෝකේ ඇත්ත මොකද්ද කියලා. සසර කරගත් මහා පුණ්‍ය ශක්තියකුත් තිබුණා. ඒකත් සක්‍රීය වුණා. ඒ වගේම තමයි ඒ කෙනාට ලබන්න තියෙන උතුම්ම පැවිදි පදවිය ලැබුණා. හැබැයි ඔබ තවමත් මේ පුටුවේ වාඩි වෙලා. එහෙම අවස්ථාව ඔබගේ ජීවිතේ ඕන තරම් ඇති. මම දැකලා තියෙනවා ඔබගේ මේ මෙතන ඉන්න සමහර අපේ මේ පින්වත් දායක දායිකා පිරිස්, උපාසක උපාසිකා පිරිස්, සීල සාවිකා පිරිස්, මේ අය මට මතකයි මේ ආරාය පටන් ගත්ත කාලේ ඉඳලම ඉන්න පිරිස ඉන්නවා. නමුත් තාම සුදු ඇඳුමින්. හැබැයි ඒ පිරිස් ආරාමයට එක්කගෙන ආපු කුලදරුවෝ බොහෝ පිරිසක් අද පැවිදි වෙලා ඒ අයටම දහම් දෙස නේද? මෙහෙම වෙලා නැද්ද? මෙහෙම වෙලා තියෙනවා. අන්න ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය කියලා කියන්නේ. දැන් ඔය 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 පිළිඹු වෙන්න බිගුදුනි මහා සංඝරත්නයේ මොකද්ද? ඔය දින මහා සංඝරත්නයේ ක්‍රමවේදය. ඔබ තමයි ගුණය කියලා කියන්නේ. දැන් ඕක ඔබ දිගටම කරගෙන යන්න ඕන. ඔබ මාත්‍රයක් බය වෙන්න එපා බින්ද ඔබ ඕක දිගටම කරනවා නම් ඔබට කවදාකවත් වරදින්නේ නැහැ. ඔබ සුදු ඇඳුම් වැඳගෙන හිටියට ඔබට වරදින්න හේතුවක් නැහැ. ඔබට වරදිනවන වරදින්නේ ඕක නිසා නෙමෙයි. ඔබගේ සිතුවිලි ක්‍රියාවදන් වැරදි විදිහට ක්‍රියාත්මක කරනවා නම් අන්න එතන ඔබට වරදිනවා. මිසක් ඔය සුදු ඇඳුමක් ඇඳගෙන පැවිදි වෙ ගන්න බැරි නිසා, උපසම්පදාව ලබන්න බැරි නිසා, ඒකට සුදුසු පරිසරයක් ඔබට තාම නැති නිසා, ඔබ ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න නිසා ඔබට නිවන හිමිනු කියලා ගන්න නැහැ. නිවන ඔබට උරුමයි පිංගතුනි. නිවන උරුමේ නැති වෙන්නේ ඕක නිසා නෙමෙයි. අපිට බොහෝ මහා පුදුම ගරුත්වයක් ඇති වෙන මේ මිනිස්සුන්ව දැක්කහම, මහා පුදුම ශ්‍රේෂ්ඨ මිනිස්සු. මගේ ඇස් දෙකට දැකලා තියෙනවා. සමහර උපාසක තාත්තලා මට මතකයි එක එක විදිහට කණෙන් ඇදගෙන එක එක විදිහට රවට්ටලා කොල්ලට බොරු කියලා ඒකව එක්කගෙන යන ආරාමෙට මේ විභාගාතේ ඇවිදයිද ඉන්න කොල්ලා ඒවම ඒවා කියලා අරේ එක්කයි යන්න මේ ඇල්ලක් තියෙනවා යන් පුතේ නාන්න නාච්චි මෙල ඇල්ල චෝකිය ඒකව එක්කන් ඇහෙලා බඩගින්න නියම අපි ආර පන්සලක් තියෙන මේ පාට මේ ළඟ මම මේ දන්න කියන පන්සල මේ ළඟපාතින ඇයි වෙලා මේට එක්කන් එන හොරේ එක්කන් ඇහිලි වෙලා ඒකට පෙන්නනවා භික්ෂුන් වහන්සේලා වඩින විදිහ දහම් දේශනාවට හොරෙන් වාඩික පැය භාගයක් යන් පුතේ මම පැත් වල ඉන්නව ඈ ඒකට ඌ බනන්නේ ඒකට බන ඇහෙන්න සලස්සනවා බලන්න මොන තරම් ශ්‍රේෂ්ඨත්වයක්ද කියලා ඔන්නවට තමයි පිටින් දෙවිවරු වන්දනා කරන්නේ උතුම් ශ්‍රේෂ්ඨත්වය ඉතින් එහෙම කියන වෙලාව දැන් බන අහනවා දැන් අර කොල්ලා මොකද කරන්නේ අර භික්ෂුන් වහන්සේලා වඩිනව දැකලා මේ අනගාරික අනගාරිකා පින්වත් පිරිස වඩිනව දැකලා බොහොම නිහඬතාවයෙන් යුක්තව පිරිස බණහනව දැකලා මේ කොල්ල පහදින. පහදිනවත් එක්ක මොකද වෙන්නේ මේ කියන්නේ මොනවද කියලා අහන්න හිතෙනවා. ඊට පස්සේ ඒටි ගහලා මේ පුතාට හිතෙන මොකක් කරන්නද? මැඩේ අල්ලල ගියා කොල්ලට. ඊට පස්සේ මොකද කරන්නේ? අර උපාසක තාත්තාවත් එක්කගෙන මේ කොල්ල තමයි තාත්තවල් බයිසිකල් එදාගෙන දැන් එන්නේ බණහ. මේ ටික දවසක් ගියාට පස්සේ තාත්තා වයසයි. තාත්තට පැවිදි වෙන තරම් හැකියාවක් නැහැ. ඕ විවිධ විවිධ ප්‍රශ්න, ගෙවල් වල ගනුදෙනු වලට පැටලිලා. එහෙම වෙලා තාත්තා තාමත් ඒ පුටුවේ තාත්තා එක්කන් ආපු කොළු ගැටය දැන් පැවිදි. පැවිදිලා තාත්තට බණ කියන. ඕ වගේ මහා ආශ්චර්යයක් ලකින්න වෙන්නේ මේ ශාසනය විතර. මම නම් දැකලා තියෙන ඇද් දෙකට. ඒ වගේ තාත්තල අම්මල මෙතන වාල්ලා ඉන්නේ. මම ඇද් දෙකට දැකලා තියෙනවා. මේක කියන්නේ මේ මොකද? මේ මිනිස්සුන්ට වරදින්නේ නැහැ කවදාවත්. මොකද මේ මිනිස්සු මේ ලෝකෙට බිහි කලේ සාරිපුත්තන් වහන්සේලා වගේ අය. يعني ලේසි පාසු කෙනෙක්ව නෙමෙයි මේ ලෝකෙට උපැද්දෙන්නේ. නේද? නිකන් ওই මිනිහෙක් උපද්දන්න පුළුවන් ඕන කෙනෙකුට. සතුන්ට පුළුවන් ඒක කරන්න. නමුත් සාරිපුත්තන් වහන්සේ කෙනෙක්ව බිහි කරන්න පුළුවන් ලේසි කෙනෙකුට. නමුත් එඟුතුනි තමන්ගේ ලේයින් අම්මා තාත්තා නොවුනට ඔබ සමහර අය සාරිපුත්තන් වහන්සේලාගේ අම්මා තාත්තා වෙන්න ඇති. ඒ නිසා තමයි අපි නිතර ඔබට කියන්නේ ඔබ අපේ දෙමාපියෝ කියලා. ඇත්තටම මොකද්ද ඒකෙන් අදහස් කරන්නේ? අපිට සාරිපුත්තන් වහන්සේ කරපු රාජකාරිය කරන්න අපිට මේ පාර පෙන්වලා දුන්නේ ඔබ නිසා. ඒ කියන්නේ ඔබ වින්දුනි සාරිපුත්තන් වහන්සේලා මේ ලෝකෙට බිහි කරපු මහා ශ්‍රේෂ්ඨ අම්මා කෙනෙක්, මහා ශ්‍රේෂ්ඨ තාත්තා කෙනෙක්. කල්පනා කරලා බලන්න ඔබ එහෙම කළා තියෙනව නේද කියලා. වචන මාත්‍රිකෙන් හරි වින්දුනි අද මේ ධර්මාසනයේ වාල්ලා ඉන්න ස්වාමීන් වහන්සේ නමකට, මේ පින්ඩපාදේ වඩින උතුමන් වහන්සේ නමකට ඔබ වචන මාත්‍රිකෙන් සිතුවිලි මාත්‍රිකෙන් හරි උන්වහන්සේට ඒ தත්වයටපත් වෙන්න ඔබ උදව්වක් කළා දිනවනවා නම් වචනකින් හරි පුතේ යංකු පන්සලට කියලා හරි කමන්නේ නැත්තම් ඒ දරුවා ඉන්න තැනට ඔබ අටපිරි කරක් අරගෙන ගිහිල්ලා අතගස්සලා පූජ කරා එහෙම කළා හරි කමන්නේ මොන ක්‍රමයකින් හරි පිංගතුනි ඒ දරුවාට ඔබ මොන මාත්‍රෙන් හරි සහයෝගයක් දැක්වුවා නම් පිංගතුනි ඒ දරුවාගේ මාතෘත්වය ඔබට උරුමයි ඒ සාරිපුත්තන් වහන්සේගේ පීතෘත්වය ඔබට උරුමයි දැන් ලේසි වැඩක් නෙමෙයි මේ දරුවා කරන්නේ. මේ දරුවා මොකද කරන්නේ? තව තවත් බිහි කරවනවා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම උතුමන් වහන්සේගේ වගේ උතුමන් වහන්සේ වගේ තව පිරිසක්. මේ රතුපාට සිවුරකින් මේ ලෝකයේ සනසන බුද්ධ පුත්‍රය. මෙතන ඉන්න අම්මල සාත්තල මම දැකලා තියෙනවා. ඉතින් අපේ හිතවල වෙන්ගදී මහ පුදුම අග්‍ර ශ්‍රේෂ්ඨ ගරුත්වය තියෙන අය කෙරෙහි ඒක මහා ශ්‍රේෂ්ඨත්වය මතකද බින්දුතිරි බුදු බයන් වහන්සේ පෙර ගමන් වඩිනවා සමහර පිරිස් වෙන්නේ ඒ මුකුත් නිසා නෙමෙයි සාරිපුත්තයන් වහන්සේලා මේ ලෝකෙට බිහි කිරීම උදෙසා මහත් වූ වෙරවීරිය දරපු පිරිස වෙන්නේ බුදු බයන් වහන්සේ පෙර ගමන් වැඩලා දිනවා බුදු කෙනෙක් ඇයි ඒ අග්‍ර ශ්‍රේෂ්ඨ ගෞරවය බුදු බයන් වහන්සේ පවා පිරිනමනවා ඒ පිරිසට අද බුදුහාමුදුරුවෝ වැඩ හිටියන ඔබේ කරපු මහා සත්කටයුත්ත දැකලා උන්වහන්සේ සාදුකාරයක් දෙයි පිටිපස්සේ හැංගිලා ඉඳලා. එහෙමයි. කොහොමත් වෙනකොට දෙවිවරුන් සාදුකාර දෙන ඔය කරන ශ්‍රේෂ්ඨ වැඩවලට. මේක ඉතින් ඔබව නවත්තන්න එපා. ඒක මහා පුදුම ප්‍රසාදයක්. ඔබට මේ හැංගිලා නැද්ද? ඔබ කොහොම හරි කරලා නිවනට تعلق කරපු දරුවේ අද මේ ශාසනය පැවිදි වෙලා දහම් දේශනා කරනවා දකිද්දි බුද්ධ පූජාවක් කරනවා දකිද්දි පින්ඳ පාති වඩනවා දකිද්දි ඔබගේ හිතට කොහොම ප්‍රීතියක් නැගෙනවද සිංහතුන්? ඒ නැගෙන ප්‍රසාදය මෙච්චරයි කියලා කියන්නේ බෑ. මට නම් එහෙම. අද ඒක කරන්න පරිසරයක් හදලා තියෙනවා අපිට. මම නම් පිංගුතුනි සමාලලට මම පුදුම ප්‍රසාදයට පත් වෙනවා හිත. ඒ තමයි පිංගුතුනි. විවිධ ප්‍රශ්න අඩුපාඩු නිසා අපේ ස්වාමීන් වහන්සේලා අනගාരിക මහත්මීල සීල ශ්‍රාවක මහත්මාත්මී නාදි වශයෙන් ඔබ සීල දෙනා හැමෝම කවුරු හරි කෙනෙක් විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්න තිබුණාට පස්සේ මේ ප්‍රශ්න වලට අපි උදව් කරනවා අපිට පුළුවන් මට්ටමේ කරලා සමාජයට ගුරු හාමුදුරුවෝ බැනුනොත් අහනවා ඔබ වහන්සේලාගේ කාලේ පරිස්සම් කරගන්න කියලා නමුත් කොහොම හරි කරලා පොඩ හරි හිත වෙනස් කළා සමාජයට ගෙදර යන්න හිතිලා ඉතින් අල්ලගෙන රෑ එළි වෙනකම් බණ කියනවා. මම කරන්න එපා, ඔහම කරන්න එපා අපි හැමෝම. ඇයි ඔබ හන්සෝම කරන්නේ? උදාහරණ උපමේ කී කියා එක එක ඒවා කරන්න කී කියා බහිනවා සමල්ලාට. දොස් කියනවා. දෝෂ පෙන්නලා දෙනවා. පොඩි පුංචි පුංචි දඬුවම් දෙනවා. කොහොම හරි ගල් ඉවරලා. උන්වහන්සේ තියාගන්න හදන මේ ශාසනය. වැඩි කාලයක් තියාගන්න ඕනේ නැහැ. අවශ්‍ය විදිහට වැඩේ වැටුණාට පස්සේ හරි. ඉතින් එහෙම කරපු කරලා දුක් මහන්සියෙන් හදපු හිත් තියෙනවා. ඒ හිත් දැක්කට පස්සේ ඒ නැගෙන ප්‍රසාදය මෙච්චරයි කියලා කියන්නේ. ඔබටත් පුළුවන් පිඟුතුනේ අන්න ඒ වගේ ඔබ විසින් බිහි කරපු අය ඔබ විසින් මේ දේවල් බිහි කරාට පස්සේ ඔබට පුළුවන් ඒව දිහා දැකබලාගෙන මහා ප්‍රසාදයටපත් වෙන්න. ඒක කියන්නේ පිඟුතුනේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරපවැත්ම උදෙසා මේ නිවනේ පැවැත්ම උදෙසා, මේ ශාසනයේ උදෙසා ඔබ යම් මාත්‍රේ හරි දෙයකින් සහයෝගයක් දැක්වුවා නම්, හිතක් හදන්න හරි, උන්වහන්සේලා ඉන්න තැනකට හරි, ඕන දෙයකට ආන්ගේ කරපු දේවල් සිහිපත් වෙන වාරයක් වාරයක් පාසා, ඒවා දකින දකින වාරයක් පාසා ඔබගේ හිතේ අනන්ත අප්‍රමාණ ප්‍රසාදයක් නැහැ කියනවා ඇති. දැන් මට තියෙන හොඳ අත්දැකීමක් තියෙනවා. මම කියන්නේ ඒ අත්දැකීම් ඔබටත් එහෙම ජීවිතේ හදාගන්න. ඔය ආරාමේ තියෙනවා පින්තුනි බෝසත් පිළිමය. උදා හදලා. ඉතින් ඔය දවසක් ඉන්න ගමන් බුදුහාමුදුරන්ගේ පොඩි චිත්‍ර කෑල්ලක් ඇඳලා ඉතින් ගුරුහාමුදුරට පෙන්වුවා ඉතින්. මට එහෙම චිත්‍ර ඇඳ පුළුවන් මනුස්සෙ නෙමෙයි, එහෙම ලස්සන. ඉතින් මෙහෙම කියලා පෙන්න උන්වහන්සේ ගෝසා ලස්සනයි කියලා. මට ඉතින් හරි සතුටුයි ඉතින් අපි ඇවිදේ චාලුත පොඩි බබාලනේ. ඉතින් ඒ පාර උන්වහන්සේ කිව්වා මේ එහෙනම් අපි හඳුන්නේ මේ අපි බෝසත් පිළිමයක් හදමු කිව්වා. ඔබ වහන්සේ හදන්න කිව්වා. කටේ කෙලත් හිඳිලා ගියා. මට තේරෙන්නේ නැහැ ඕහද. ඒක හදාත් හදලත් නැහැ. මේ මාත්‍රකව තේරෙනව නෙමෙයි කරන්නේ. නමුත් ගුරුහාමුදුරුවෝ අතරින් දුන්නේම නැහැ වැඩි. නෝ බෑ ගුරුහාමුදුරනේ මට නම් බෑව කරන්න. ඔබ වහන්සේ මේ අපරාධ හරි නැහැ මට තේරෙන්නේ ඕහද. නෑ නෑ පුළුවන් ඔබ වහන්සේ. වචන 1000කට වැඩිය කතා කරන්නේ ඔක. ඉතින් කවුරුද ඒ දවසට වැඩි හිටියේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් නම් ඉන්න මහා දක්ෂ ස්වාමීන් වහන්සේලා. ඉතින් බැරි ගාතෙන් කොහොම කොහරි බෑ කියනකොට ගුරුහාමුදුරුවෝ ආහා බෑ නෙමෙයි පුළුවන්. කෙරෙහි උන්වහන්සේකින් දොස් අහගෙන උන්වහන්සේ මේ දිරිගැන්වීම යටතේ ඇද පෙන්න ගුරුහාමුදුරුවෝ ඇතුළු අපේ මහා ගුරුවරු කොහොම කොහරි ගලලා අන්තිමට හැදුවා. දැන් ඉතින් හදලා තියෙනවා. දැන් අවුරුදු 5කටත් වැඩි. කිව්වට විශ්වාස කරන අද තමයි තේරෙන්නේ. ඇයි ගුරුහාමුදුරුවෝ ඒක එහෙම කරන්න කිව්වේ? කිව්වට විශ්වාස කරන්න පින්තුනි. ඒ බෝසත් පිළිමේ මුල් හරිය හදනකොට කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එකක් දාලා ඒක හදාගෙන යනවා. මුල් කාලේ ඉතින් ඔක එහෙම මෙහෙම පුරෝපුරෝ යනවා ඉතින්. මේසෙන් හන්දක් අතින් අල්ලලා නැහැ. තේරෙන්නේ නැහැ අල්ලන්නවා. ඉතින් කොහොම හරි බදාම අරගෙන ගිහලා ආව අතින් අර මෙහෙම අලවන්නේ. ඒක තමයි හැදුවේ. ටිකට් ටිකක් හදාගෙන යනකොට පින්තුනි දැන් ටික බුදුරුව විහි වෙනවා. බෝසතාණන් වහන්සේ ටික එතන හැදෙනවා. අන්තිමාරි හදනකොට ඔබ කිව්වට විශ්වාස කරන්න. කකුල තියාගන්න හයියක් නෑ මට. ඒ පිළිමේ අත් දෙක උඩි. මොකද සිරස හදන්න දැන් උඩ නගින්න ඕනි. කකුල තියාගන්න බෑ, කකුල වෙවුලනවා. බෝසතාණන් වහන්සේමයි මේ වැඩ ඉන්නේ කියලා මා හැඟීමක් වෙන තත්වයටම හදාගන්න පුළුවන්. අන්තිමාරි හැදෙද්දී. ඒ වෙනකොට තේරුණා මහා යහපතක් නෙමේ ජීවිතේට සිද්ධ වුනේ කියලා. ඉතින් අපේ මහා ගුරුතුමන් වහන්සේ ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේලා හිතන්න ඕනේ. ඔන්නෙ විදිහට තමයි අපි හඳුන්නේ ඔබ වහන්සේලා අනාගතයේදී බෝසතාණන් වහන්සේලා බිහි කරන්න ඕනේ. පොඩ හදන්න කියලා. අන්තිමාරි හදද්දී ඔබ වහන්සේලාට මහා පුදුම ප්‍රසාදයක් ඒවි කියලා උන්වහන්සේ මතක් කරනවා. හරියටම හරි. සිමින්ති වලින් හැදුවා හදලිවර වෙලා ආරම්භය කරා. එදා ඉඳලා අද දක්වා සිමින්ති නොවන බෝසතරන් වහන්සේලාව තාම හදනවා. ඒකයි වැඩි. ඉතින් මහ පුදුම ප්‍රසාදයක් තියෙනවා පිඟුතුනි ඒ සම්බන්ධව. අදටත් බෝසත් පිළිමේ දකිද්දී මහා පුදුම සතුටුයි. ඒක මේ පුළුවන් කමකට අද වෙක නෙමෙයි. ඉතින් අපේ හාමුදුරන් වහන්සේලා හැමෝම මහා පුදුම උදව්වක් කරා. අපිට මතකයි ඒ දවස්වල හැමෝම එකතු වෙලා වැලි වෙනකන් මහා පුදුම මහන්සියකින් වෙහෙසකින් හැමෝමත් එකතු වෙලා හරි ලස්සනට ඒක නිර්මාණය කළා. හැමෝගෙම සහයෝගයෙන් හැදිච්ච නිසා ඒ බෝසත් පිළිමේ හරිම ලස්සනට නිර්මාණය වුණා. මොකද බොහෝ පිරිසකගේ සහයෝගය ලැබුණා. කාටවත් තැනකට එන්න එහෙම හදපුයෝ නෙමෙයි. ඒ නිසා එතන පිළිමේ හදමු කවුරුවක්වත් මූර්ති ශිල්පියෝ නෙමෙයි. බදාම ටිකක් අනා ගන්නවත් තේරෙන්නේ නැහැ නෙමෙයි. බදාමානන් ඉගෙන ගත්තෙත් ඕක හදලා. අන්තිමට කොහොම හරි කරලා හැමෝම එකතු වෙලා බෝසත් පිළිමයක් හැදුවා. අද වෙනකොට පින්තුනේ මේ පිළිම වහන්සේ වැඩ ඉන්නවා. ඒක ඉස්සරහා භික්ෂුන් වහන්සේලා මග වඩනවා. වැලිමලු සංකීර්ණයක් තියෙනවා. ඒක ගහලා තියෙනවා යටින් no pain කියලා. ඒකට මෙහා පැත්තේ තියෙනවා තව පිළිමයක්. ඒකෙත් තියෙනවා හොඳ කතාවක්. අර බෝසත් පිළිමේ හදලා ගත්ත පන්නරය ගුරුහාමුදුරුවේ මවල දීපු ජීවිතේ. එතනින් එහාට අපි දිගටම ක්‍රියාත්මක කරන අවස්ථාව හම්බුණා. හම්බුණාට පස්සේ විටින් විටේ එක එක ಜಾති සිමින්ති නොවන ඇටමස් ලේනාර හිත් තියෙන අය ආවා. එයාට අපි පුළුවන් තරම් බෝසතන් වහන්සේලා නිර්මාණය කර කර හදා හදා කටයුතු කරන අතරතුරේ ඒ වගේ තව එක්කෙනෙක් ආවා. ආන්ගේ කෙනත් බොහොම දරුණු ඩාමරික වැඩ කටයුතු කරපු නමුත් බොහොම උගත් ළමේ. ඇලියල කටයුතු කරා නමුත් බොහොම සැඩ හිත් තියෙන්නේ හරි ඇග්‍රසිව්. දමණය කරන්න හරි අමාරුයි. ඉතින් කොහොම හරි කරලා ඒ යනවා මේ යනවා යන්න හදනවා මනගාරික වෙලා ඉන්න බෑ කියනවා මට යන්න හිතනවා කියන මට පිළිම් බලන්න ඕන එක එකද. කොහොම හරි කරලා පින්වදින කතා කරලා හැමෝගේ මුදව්වෙන් කොහොම හරි එකගේ හිත හදලා පැවිදි කළ ඉවරලා ඒ හාමුදුරුව මූලික වෙලා හැදුවා එහා පැත්තේ බුදු පිළිමය. ඒක තමයි ඔබ අර එදා දැක්කේ. ඒකේ ගහලා තියෙනවා no gain කියලා. අරකේ ගහලා තියෙනවා no pain කියලා. දැන් බෝසත් පිළිමේ බුදු පිළිමේ දෙකක් තියෙනවා. දැන් උන්වහන්සේටත් ඒ දවස්වල අපි නිතර මතක් කළා අපේ හාමුදුරනේ මේ බෝසත් පිළිමේ හදන කාලේ ගුරුහාමුදුරු ගුරුවරයන් වහන්සේලා මෙන්න මේ අවවාද අපිට දුන්නා. ඔබ වහන්සේ ඒ අදිස්ථානයේ මේක හදන්න කියලා. ඒ අදිස්ථානයේ උන්වහන්සේ මේ විදිහටම අවවාදම් ශාසනා පිළි අරගෙන උන්වහන්සේ ඇතුළු තවත් ඒ දක්ෂතාවයේ තීන පිරිස එකතු වෙලා ඒක හැදුවා. අද උන්වහන්සේලා හැම කෙනා මේක දකින්න වාරයක් පාස අප්‍රමාණ ප්‍රසාදයට පත් වෙලා මග වඩාගෙන කටයුතු කරගෙන යනවා. ඒක කියන්නේ පිළිතුර මේ හැම දෙයක්ම ওই විදිහට සැකසিলা මා යහපතක් දැන් සිද්ධ වෙනවා. ඔබටත් එහෙම ඇති. ඒක කිව්වේ මේ භික්ෂුන් වහන්සේ නමක් දකින්නකොට ඔබට ওই ප්‍රසාදය එනවා ඇති. සාසනෙට දෙයක් කරොත් පින්තුනි ඒකයි නිවන් දකිනා ජාති දක්වා ඔබට යහපත ගෙනහැර දෙනවා ඒකාන්තයෙන්. ඒකනම් අපිට ආයි ඉරහඳ වගේ විශ්වාසය. නිවන් දකිනා ජාති දක්වා. ඒ කියන්නේ කොයි ජාතියද නිවන සාක්ෂාත් වෙන්නේ ඒ තාක් උදව් කරනවා. ආනන්තරීය පුණ්‍ය කර්ම. කෙලවරක් නැහැ ඒකේ තියෙන පුණ්‍ය ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ. ඔබ කොච්චර පින්වතුනි මේ නිවණෙන් එළියට විසි වෙන්න හැදුවත් ආයෙ ඇදලා දානවා නිවණට. ඒ තරම් ප්‍රබල පුණ්‍ය විපාක. ඒකයි ඔබට කිව්වේ පින්වතුනි හැසිරීම් ක්‍රියාවදන් වලින් මිනිසුන්ව පහදවන්න කියලා මේ ශාසනයට. ඔබගේ හැසිරීම් ක්‍රියාවදන් තුල එක මිනිස්සෙගේ හිතක් හරි පැහැදිලා ඔබගේ කියන වචනේ අහලා මේ ආරාමයට හරි කොහෙට හරි ඇවිල්ලා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සාරිපුත්තන් වහන්සේ නමක් බවට පත් වුණොත් යම් දරුවේ ඔබගේ පින්වතුනි කරපු වීරයේ ඵලය උදා වෙනවා. ඒ නැගෙන පුණ්‍ය ශක්තිය වින්දුතුනි මෙච්චරයි කියලා කියන්න බෑ. ඔබගේ ජීවිතේන මොන බාධකයක් අර පුණ්‍ය ශක්තිය විසින් ආයිසරයක් ඇදලා විසි කරනවා නිවනට මගවඩපී කියලා. මොන ක්‍රමෙන් හරි ඇදලා එනවා පුණ්‍ය ශක්තිය ප්‍රබලත්වේ. ඒක තමයි පුදුම පුණ්‍ය ශක්තිය අපින්. ආනන්තරී මට්ටමේ නැගෙන පුණ්‍ය ශක්තිය. ඒ කරගත්ත කර්මපතේ සම්පූර්ණ වෙනවා වින්දුතුනි උන්වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් වෙච්ච ගමන් ඔබගේ කර්මපතේ සම්පූර්ණ වෙනවා. උන්වහන්සේ අරියත් වුණොත් එහෙම මොන වේද? ඔබ විසින් මේ ශාසනේ බී කරපු ඒ දරුවෝ ඔබගේ සහයෝගය ලැබල දීපේ දරුවෝ කවුරු හරි උන්වහන්සේලාගේ එක නම උන්වහන්සේ රහත් ඵලයේ පූර්ණේ කළොත් ඔබගේ කර්මපතේ මොනවා වේද? ඈ ඒකේ බල නැగిලා ඒක පුපුරලා යන්නේ. මොකද උන්වහන්සේ මග වඩන වාරයක් පාසා ඔබගේ අර කරගත්ත කර්මපතේ පුණ්‍ය ශක්තිය තව වැඩි වෙනවා. උන්වහන්සේගේ මාර්ගඵල අවබෝධ කරන්න අර පුණ්‍ය ශක්තිය තව වැඩි වෙනවා. උන්වහන්සේ අරියත් ඵලය පූර්ණේ කරා කියලා කියන්නේ ඔබ මේ ලෝකෙට රහතන් වහන්සේ නමක් බිහි කළා. ඒකයි කියන්නේ ශාසනයට අතීත තියාගන්නවා කියලා කියන්නේ ඒක කොච්චරක්ද කියලා කියන්න බෑ. ප්‍රති අනන්තයි අප්‍රමාණ. ඒක එහෙම ලිමිට් කරන්න බෑ. මොකද උන්වහන්සේ බිහි වුණාට පස්සේ එතනින් නවතින්නේ නැහැ. උන්වහන්සේ තව භික්ෂුවක් බිහි කරනවා. තව තවත් බිහි කරනවා. උන්වහන්සේ පරම්පරාවක් බිහි කරනවා. අන්තිමට අවුරුදු 600ක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථಿತಿ උදෙසා ඔබ විසින් අර කරපු පුංචි කාරණාව වැදගත් වෙලා තියෙනවා. එතකොට ඔබ වින්දුනේ හදිස්සි හරි මේ ජීවිතෙන් අයින් වෙලා මේ ජීවිතේ මේක කරගන්න බැරුව ඔබ වෙන ජීවිතයකට ගියත් අර පුණ්‍ය ශක්තිය ඒක ක්‍රියාත්මකයි. ඒකයි කියන්නේ ඔබේ ආනන්තරියයි කියලා මහා ඒ කියන්නේ ඒකේ නැගෙන පින මෙච්චරයි කියලා කෙලවරක් හොයාගන්න බෑ. ඒ තරම් මහ පිනක්. මතක තියාගන්න ඒ වගේම තමයි ඔගේ අනිත් පැත්ත. අනිත් පැත්තත් එහෙමමයි. නිමක් කොනක් කෙලවරක් කරගන්න බෑ පිළි ඒ තරම් සාපයක් නැගෙනවා. නොබිට පැත්තත් එහෙමමයි. ඒ නිසායි අපි කිව්වේ මේ ඔබගේ ජීවිතේ ඔය යදන් වලින් ගැට ගහිලා තියෙන්නේ කියලා. ඕකට කරන්න පුළුවන් දේ තමයි මේ කිව්වේ. ඔබට පුළුවන් හැම විදිහටම සිතුවිලි ක්‍රියාවදන් මෙහෙවලා තව මිනිස්සෙගේ හිතක් සාසනෙට පහදවන්න. ඕන් ඔච්චරයි අපිට කරන්නේ. ඒක වින්දුනි සමහර වෙලාවට මෙතෙන්ද මහා මල් වට්ටියක් ගෙනල්ලා ඔබ වින්දුනි යාපනයේ ඉඳලා මල් වට්ටියක් කඩලා බිම පෙරලි පෙරලි බඩගගා ඇවිල්ලා මෙතෙන්ද පූජා කරනවට වඩා ඔබ අසුරු සැනිල්ල අසුරු සැනක් තව මිනිස්සෙගේ හිතක් ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීම උදෙසා වීරියවන්තව කටයුතු කළා නම් ඒකෙන් නැගෙන පින ඊට වඩා වැඩි. ඒකයි වැඩි. ඒකයි වැඩි. මොකද බිඟුදුනේ අර කරන පින අරකට සමාන කරන්න බෑ කවදාවත්. මේ පිනක් නෙමෙයි කියලා නෙමෙයි මේ කියන්නේ. මේ පින්ට වඩා අදි උත්කෘෂ්ටවත්. ඒ නිසා වෙන්නේ නැති බුදුහාමුදුරු කියන්නේ නැත්තේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ දානවල පලාතකවත් තියන්න බැයි නැගෙන පුණ්‍ය ශක්තිය. ඒකනම් අපේතුනි මේ අපි කතා කරන්නේ සාක්ෂි ඇතිව ඉරහඳ වගේ විශ්වාසයි හරියට හරියේ කියන කතාව. මොකද අපි දවසින් දවස තව කෙනෙක්ගේ හිතක් නිවනට අරගෙන යෑම උදෙසා අපිට කරන්න පුළුවන් උපරිමයක් කරනවා. ඒ කරන නිසා මේතුනි මොන ක්‍රමෙන් හරි නිවනේ පිට යන්න අවස්ථාව සැලසෙන්නේම නැහැ. කොහොම හරි කරලා අතුරු විසින්න. එදික හරි ශ්‍රේෂ්ඨ තත්වයක්. සායක මහා වාසනාවන්ත තත්වයක්. ඔබ තාම මැරිලා නැහැ. ඔබ තාම ජීවත් වෙනවා. ඔබට තව කාලේ තියෙනවා. ඔය කාලේ පිංගුතුනි උපරිමෙන් ප්‍රයෝජනේ අරගෙන ඔය කාලේ තුල පිං කරන ටිකක් කරන් පුළුවන් තරම් මිනිස්සුන්ව පහදවන්න. තමන්ට පුළුවන් උපරිමෙන්. පුළුවන් නම් පිංගුතුනි ටාගට් කරගෙන මිනිස්සුන්ව පහදවන්න. දවසර මෙච්චර පිරිසක් කොහොම හරි පහදවනවා. කවුරු හරි මිනිස්සෙක් ඉන්නවනම් උප්පරිම පැහැදීමක් ඒ කෙනාගේ හිතේ ඇති වෙන විදිහට ඔබ කටයුතු කරන්න. ඔබට වරදින්නේ නැත් මාත්‍රයක්. තාම ඔබ මැරිලා නැති නිසායි මම මේ කියන්නේ. ඔබට තව කාලෙ දිනන දෙකක්. සමාඩ බෙගිද ඔබට මේ ධම්මක වඩන්න අමාරුයි. සමාඩ මේ කියන ධම්ම තේරෙන්නේ නැතුව සමාල හිතන්න ගියාම නිදිමත එනවා. ඒක ගොඩක් දේවල් වෙනවා ඇති. නමුත් මේක කරන්න බැරිද ඔබට? පුළුවන්. මේක කරන ඔබට වයස අදාළද? නැහැ. ඔබගේ වයස වෙනුවෙන් අවුරුදු 95යි. ඔබට බැරිද කෙනෙක් ගාවට ගිහිල්ලා ඉවරලා බොහොම නියතමානීව ඉන්න? ඒකේනා කියන එක වචනයකටවත් විරුද්ධව කතා කරන්නේ නැහැ. ඒකේනා හිත මාත්‍රයක් හරිද දන්නේ නැහැ. ඒ මිනිස්සයා ඉස්සරහා පාපිස්නා විස්තර වැටලා ඉන්නවා. ඒ මිනිස්සයාට පුළුවන් තරම් තැන දෙනවා. වතුර වගේ ජීවත් වෙන මේ මිනිස්සයා ඉස්සරහා. ඕක කරන්න බැරි වෙන විදිහක් නැහැ ඔබට අවුරුදු 95ක් වුණාට. නේද? එතන ඔබ මේ අමාරුවෙන් පටල ඉන්න බණ කියන්නේ නෙමෙයි මේ කියන්නේ. ඕක කරන්න බැරි වෙන විදිහක් නැහැ. ඕක කරන්න පුළුවන්. අං කැඩිච්ච ගොනික් වගේ ඉන්න බැරි වෙන විදිහක් නැහැ. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න බිකද ඔබට කතන හැකියාවක් තියෙන්න ඕනේ. සද්ධර්මයේ මතක හිටින්න ඕනේ. ඔබට ගාථා පුළුවන් වෙන්න ඕනේ. ඔබට වෙනත් භාෂා පුළුවන් මුකුත් ඕනේ. ඕක කරන්න පුළුවන්. දැන් අර සුදු මහත්තයෙක් ඇවිල්ලා ඉන්නේ ආරංග. නැගලා දෙන්නේ. ජර්මන් ජාතික මහත්තයෙක්. අපේ ඩැනියෙල් මහත්තයා. දැන් මේ මහත්තයා බොහෝ සෙයින් පහදිනව ඇති ඔබගේ හැසිරීම වලට. මට ඔබ කියනවා තේරෙන්නේ නැහැ මහත්තයා. නමුත් ඔබ දැකලා මේ මිනිස්සයා පුදුම වෙනවා ඇති. කොහොමද මේ මිනිස්සු මේ ඉන්නේ කියලා. වචන ලක්ෂකින් කියන දේවල් එක ක්‍රියාවදනකින් එක සිතුවිල්ලකින් එක ක්‍රියාවකින් ඔබට පෙන්වන්න පුළුවන්. ඒක කරන්න බැරි කෙනෙක් මෙතන ඉන්න විදිහක් නැහැ නේ. නව තව සමාඩ උත්සාහ කරනවා ඇද බින්දුතිරි බණ කියන්නේ. ඒක නෙමෙයි උත්සාහ කරන්නේ. ඔන්න ඔය ටික නවත්ත ගන්න. ඔබට මොන දේ වරුණා පිඟුදිරි සාමනුසයෙක් ඉස්සරහට ගියාට පස්සේ ඒ මනුස්සයා ඉස්සරහා මාන්නක්කාරකමට දේවල් කියන්නේ නැතුව ඉන්නවද? කටපහගෙන ඉන්නේ. එච්චරයි කරන්නේ. හරිම ලේසි. මොකද ඕකෙන් ඒ මනුස්සයා පැහැදිලා ඒ මනුස්සයා සාසනෙට එනවා. ඒ පින ඔබට හොඳ ටෝම ඇති. පුළුවන් නම් දෙන්නේක සාසනෙට පහදවන්න. ඔබට අවුරුදු 200කට ඇති. අදටත් පින්වතුනි ඔබව මේ සාසනයට මේ ඔබට මේ ජීවිතේ ලබලා දෙන්න උදව් උපකාර කරපු අය සිහිපත් වෙන්නේ නැද්ද? මතක් වෙන්නේ නැද්ද? නේ? පේනවා? ඒක නිකන් අර ගලේ කොටු වකුරක් වගේ නේ තියෙන්නේ. නැත්නම් ඩයමන්ඩ් වල කොටු වකුරක් වගේ. ගලේ කොටු වකුරකට වඩා තදින් ඔබට මේ යහපත කරන්න උදව් උපකාර කරපු අයව ඔබගේ හිතේ තියෙනවනේ ලියවිලා. අත්තානම් උපමංගත්ත. ඔබගේ ජීවිතේට මේ ශාසනය ගැන පහදවන්න උදව් කරපු අයගේ ඒ නම ඔබගේ හිතේ රැව්පිලි රැව් දෙනවා. ඔබට පිඟුතිරි මග වැඩෙන්න ඒ නම තව තදින් ලියවෙනවා. තව මග වැඩෙන්න තවත් තදින් ලියවෙනවා. ඔබ රහත් වෙන දවසේදී හොඳටම තදින්ම ලියවෙනවා. ඔබගේ මග වැඩෙන්න ඔබගේ හිතේ ඒ මනුස්සයා කෙරෙහි හෝ ඒ පුද්ගලයා කෙරෙහි ඔබගේ මහා පුදුම ගරුත්වයක් ගෞරවයක් ඇති වෙනවා. ඔබට පුළුවන් ඕනම දෙයක් ඒ මනුස්සයර කරන්න ඔබ පෙළඹෙන්න ගන්නවා යහපත පැත්තේ. අත්තානං උපමං කත්තා. ඔබ වගේ තව එක්කෙනෙක් බිහි වුණොත් ඔබ තුලින් ඒ මනුස්සයා ඔබව අරිහත් වෙලා පිරිනුවම් පානවා අතාරින්නේ නැහැ තේරුම්. ඔබට කරන්න පුළුවන් උප්පරිම දේ කරනවා. මමත් එහෙමයි. අපේ ජීවිතේට යහපත කරලා දීපු ගුරුවරයෙක් හිටියා අපේ ගමේ. ඒ ගුරුවරයා පිළිබඳ අපිට නිතර මතක් වෙනවා. ඒ මනුස්සයා සිහිපත් වෙන වාරයක් පාසා හිතින් සාදුකාරයක් නැගෙනවා. කරන පිනක් අනුමෝදව වෙනවා. ඇයි ඒ? මේ ශාසනය තුල අපි යම් යහපතක් සුවයක් විඳිනවා නම් ඒ සුවය ලබලා දෙන්න මුල් අඩිතාලම සිටින මනුස්සයා. අද ඒ මනුස්සයා මේ මගේ නැතුව ඇති. නමුත් අර කරපු දේ අයින් වෙන්නේ නේද? ඉතින් මේව අයිය ඔබට මේ මතක් කරන්නේ මේ අද කතා කරන්න ගත්තේ දක්කිනියෝ පංචානිසංස මහා පූජාවද තියෙනවා. ආන් ඒ පින්කමට අලුත් පිරිස් එනවා. ඒ පිරිස් ඉස්සරහ ඒ අයගේ පැහැදිලි මුදසා ඔබ කටයුතු කරන්න ඔබට කරන්න පුළුවන් උපරිමයෙන්. එතකොට ඒකේ අපිට කරන්න දේවල් ටිකක් තියෙනවා. මේක තමයි කියන්න ගත්තේ. රතු බෙහෙති පටිය පැලනක සින්න කණ්ඩායම දානෙට දායකත්වය ලබා දෙන කණ්ඩායම බැවින් ඒ අය කෙරෙහි කරුණාවෙන් කටයුතු කරන්න. බුද්ධ පූජාව සඳහා මුදුකුඩ ඇල්ලීමට අනුග්‍රහ කණ්ඩායමේ පිරිස සූදානම් සින්න බැවින් කරුණාවෙන් ඒ පිරිස ඉදිරි දෙන්න. ස්වාමින් වහන්සේලාගේ පෙරහැර මුදුකුඩ ඇල්ලීමට කැමති දායක මහතුන් සිටිනම් දේශනා අවසන් වීමෙන් පසු වාහන පාකික අසල තාරපාරෙහි දකුණු පසින් පොලිමිට රැඳී සිටින්න. කරුණාවෙන් ධර්මශාලාව ඉදිරිපස දොරටුව ඉදිරිපිට රැඳී නොසිට සඳකඩ පහණින් මෙහා පරිශ්‍රයේ සිට පෙරහැර නරඹන්න. පිරිකර පූජාවට සම්බන්ධ වන පින්වතුන් කරුණාවෙන් ස්වාමින්වහන්සේලාගේ පාත්‍ර දෝවණයෙන් පසු ධර්මශාලාවේ සිට ඉලියට පෝලිමක් සෑදෙන්න. එම පෝලිමේ පිටිපස සිටින සිසු පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වෙන පින්වතුන් එකතු වෙන්න. පෝලිමේ පිටිපස සිසු පිරිකර පූජා කරන්න ඉන්න කියනවා. කරුණාවෙන් දේශනා අවසන් වීමෙන් පසු තමන් වාඩි විසින පුටුව රැගෙන ධර්මශාලාවෙන් ඉවතට යන්න කියලා තියෙනවා. එහෙනම් අපි කියමු අපි දේශනා පටන් ගමු. දැන් මේක කියන්න තමයි ගත්තේ. හරිනේ. ඒතකොට දැන් ඇයි ඔබ අද ඇවිල්ලා ඉන්නේ මේ? ඇවිල්ලා ඉන්නේ නිවන් දකින්න. එතකොට අපි දැන් කතා කරා යම් කාරණාවක් සම්බන්ධව ඔබගේ හිතට අරගෙන කරගෙන යන්න කියලා. ඒ වගේම දැන් මේ දවස්වල ඔබ දේවල් නැති බව වටහා ගන්න උත්සාහ කරන විදිහ හැමෝම නේද? එහෙම නේද? හා. ඉතින් අපිට ඒව ගැන සොයලා බලද්දී දැන් අපිට යම් කාරණාවක් හවුනා පිඟුතුනි. දැන් ඔබ ඒක ගැන ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න හරි. ඒ තමයි පිඟුතුනි දැන් සමහරලාට ඔබ හිතේ තියෙන පීඩාව හිතේ පීඩාව කියන එක දුරු කර ගැනීම උදෙසා මේ සද්ධර්මය කියන එක අවබෝධ කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ලෝකේ යථාර්ථයක් තියෙනවා. ආන්ගේ ලෝක යථාර්ථය කියන එක ඔබ භාවිතා කරනවා හිතේ පීඩාව අයින් කරන්න. ඒක හරි. පීඩාව දුරු කර ගැනීම උදෙසා දහම යොදනවා කියන එක හරි. නමුත් මේකේ රොතන පොඩි පරිස්සම් වෙන කොටසක් තියෙනවා. ඒ තමයි ඕක හරියට නිකන් දැලිපිහියේ කිරි කනවා වගේ වැඩක්. මොකද්ද? මොකද? මේ පීඩාව කියන එක දුරු කර ගැනීම උදෙසා මග වඩනවා කියන එක. දැන් ඔතෙන්දී සමාලලට පිටුනේ ඔබ පීඩාවක් ආවට පස්සේ මග වඩනවා. ඒ වගේම ඔබ පීඩාවට පත් වෙච්ච තැන් අරගෙන ඒවා නැවත සීපත් කරමින් මග වඩන කටයුත්තක් කරනවා ඇති. දැන් ඔතනදී ප්‍රශ්නේ මේකයි. ඔය පීඩාව කියන එක පිටුනේ හරියටම අපි ගන්න ඕනි. දැන් ඔබ මේ සසර පුරාවටම මේ ආපු කාලේ පුරාම හැමදාම උත්සාහ කරෙත් මොකටද? ඈ හැමදාම උත්සාහ කරෙත් ඔය පීඩාවෙන් අත මිදෙන්න. දැනුත් උත්සාහ කරන්නේ මොකටද? පීඩාවෙන් අත මිදෙන්න. නමුත් දැන් පීඩාවෙන් අත මිදින්න එදා කරපු ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් දැන් ලැබිලා තියෙනවා. එදා කරපු ක්‍රමයේ තමයි යමක් නිසා පීඩාවටපත් වුණා නම් යමෙක් නිසා පීඩාවටපත් වුණා නම් ඒ පීඩාවේ නිදහස වීම උදෙසා ඒ යම හෝ යමක් කියන එක වෙනස කරන්න උත්සාහ කළා. ඒ කියන්නේ යමක් නොලැබීම නිසා නම් පීඩාවයි මොකද කරේ? ඒක ලබා ගන්න උත්සාහ කළා. යමක් ලැබීම නිසා නම් පීඩාව ආවේ ඒක අයින් කරන්න උත්සාහ කළා. යමෙක් නැත් පුද්ගලෙක් ඔබගෙන් වෙන්වීම නිසා නම් පීඩාව ආවේ ඒ පුද්ගලයාව නැවත ළඟා කරගන්න උත්සාහ කරා. එහෙම නැත්නම් ඉවත් කරගන්න උත්සාහ කළා. ඕක තමයි කළේ. දැන් ඒ වෙනුවට තව ක්‍රමයක් හම්බුණා. මොකද්ද? පීඩාවෙන් නිදහස් වීම උදෙසා යමෙක්ව ලං කරගන්නවත් යමෙක්ව ඉවත් කරගන්නවත් නෙමෙයි තියෙන්නේ, යමෙක්ව නැති බව මතක් කරගන්න එකයි කරන්න තියෙන්නේ කියලා අදහසකට ආවා. දැන් ඔබ මේ දවස්වල ඒක ට්‍රේනින් කරගෙන යන්න ඇති. මේක හරි. මේක වැරද්දක් නැහැ. නමුත් මතක තියාගන්න පීඩාව කියන එක පින්තුනි පුද්ගලයාට හැමදාම කරදරයක් වෙලා තමයි තිබුණේ. කාටද? සත්වයාට. ඔබට හැමදාම පීඩාව කරදරයක් වෙලා තමයි තිබුණේ. දැනුත් පින්තුනි ඔබ පීඩාව නැසීම උදෙසා ඔය දේවල් කල්පනා කරන පරිස්සම් වෙන්න. සමහර වෙලාවට ඔබ ඔය පීඩාව නැති කරගන්න හදනේ ඔබගේ සැපේ උදෙසා. ඒකයි කිව්වෙ දැලිපිහින් කිරිකනෝ වගේ වැඩක් කියලා. සමහර ලාඩ පිළිතුරු ඔබ බොහොම හොඳ සිහියකින් වැඩ කටයුතු කරේ නැත්තම් ඒ වෙලාවට පිංගතුනි ඔබ මේ ඉස්සරහා තියෙන මල් වාසයක නැහැ කියලා හිතලා තින්නේ අන්තිමට. මල් වාසයක තියෙනවා කියලා පේන එක මට හරි කරදරයක්. මල් වාසයක කියන එක නොපෙනුනා නම් මට ඒ කරදරේ නැහැ. ඒ නිසා මං වහ වහ මල් වාසයක නැති බව වටහා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඕන් ඕම අදහසකට යනවා. දැන් අදහසට ගිය අය අපිට මුණ ගිහිලා තියෙනවා. එහෙම වෙන එක වැරදි. එහෙම වුණාට පස්සේ ඔබට ප්‍රශ්නයක් එනවා අනාගතයේදී. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබට තාම මග වැඩලා නැහැ නේ කියලා අධික ලෙස පීඩාවට පත් වෙන්න ගන්නවා. ඊට පස්සේ බින්දුනේ ඔබට දේවල් පේන්න ගත්තට පස්සේ ඒවත් එක්ක ඔබ තරහ වෙනවා. ඒ කියන්නේ මෙහෙමත් වෙන්න පුළුවන්. ඔබට පේනවා බුදුහාමුදුරුවෝ. තව කෙනෙකුට මෙහෙම ප්‍රශ්න එනවා. බුදුහාමුදුරුවෝ පෙනිච්ච නිසා තමයි මෙච්චර දවස් ශ්‍රද්ධාවක් ඇතුනේ. දැන් බුදුහාමුදුරුවෝ නැහැ කියලා බලන්න ගත්තට පස්සේ කොහොමද මම ශ්‍රද්ධාව ජනිත කරගන්නේ? දැන් ඕක දෙපැත්තට හිර වෙනවා ගිහිල්ලා ඊට පස්සේ. දැන් මෙච්චර දවසක් යනකම් මට බුදුහාමුදුරුවෝ කියන එක තිබුණා. බුදුහාමුදුරුවෝ හිටියා. ඒ නිසා තමයි මම බුදුහාමුදුරුවන්ට මල් පහන් පූජා කළා. මහා පුදුම ශ්‍රද්ධාව මගේ හිතේ හැටගත්තා. දැන් ඒ පාර කියන බුදුහාමුදුරුවෝ නැහැ කියලා. දැන් ඒ පාර ප්‍රශ්නයක් එනවා. දැන් මගේ හිතේ ශ්‍රද්ධාව හැටගන්නේ ඉස්සර වගේ ඇයි බුදුහාමුදුරුවෝ දැක්කට බුදුහාමුදුරුවෝ ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් මොකද කරන්නේ? මම කොහොමද පැන් පූජා කරන්නේ? දැන් මේ මොකද වෙලා තියෙන්නේ? ඇයි ඔහොම සිතුවිලා ගන්නේ අයියෝ? ඕමසිතුලක් එන්න තියෙන මූල හේතුවක් තියෙනවා. ඒ මූල හේතුව තමයි පීඩාවෙන් නිදහස් වීම උදෙසා මඟ වඩලා. ඒ පීඩාව ප්‍රශ්නයක් වෙලා තියලා තියෙනවා එක්කෙනෙකුට. ආන්ගේ එක්කෙනාගේ ප්‍රශ්නය තමයි පීඩාව. ඒක නිදහස් කර ගැනීම උදෙසා මේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා ෆික්ස් දේවල් නැති බව වටහා ගන්න ගිහිල්ලා. ඔන්න ඕක තමයි ඔතන ෆෝල්ට් එක. ඒක නිසා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. සම සමහර කෙනෙකුට පින්තුනි මෙතන වෙන් කරගන්න පුළුවන් ෆික්ස් දෙයක් නැහැ කියලා හැඟෙනකොට මම කියලා එකක් නැහැ කියලා තේරෙනකොට බය හිතෙනවා සමහර අයට. තව කෙනෙකුට හිතනවා මේ ඉස්සරහා කෙනෙක් නැත්තම් මේ ඉන්නේ අවතාරයක්ද කියලා. බය වෙනවා. ඒකටත් හේතුව ඕක තමයි. සත්වයා ඉන්නවා, ඒ ඉන්න සත්වයාව පීඩාවෙන් නිදහස් කර ගැනීම උදෙසා මේ ලෝකයේ දේවල් නැති බව වඩන්න හදනවා. ඕක කරන්න එපා. මොකද ඕක කරන්න ගියොත් එහෙම එක දින ඔබ වැඩි දවසක් යන්න කලින් ඔබ ওই තීනන තරහ පීඩාවටපත් වෙනවා. ඇයි දන්නවද? ඔබ දැන් කාලය තිස්සේ උත්සාහ කරනවා මේ දේවල් නොපෙණි තියාගන්න. කොච්චර උත්සාහ කරත් මේ දේවල් තියෙනවා. දැන් ඔය ඇවිල්ලා තියෙන සත්වයාගේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න කියලා ඔය ප්‍රශ්නේ බැරිලා තියෙන ඕක කරන්න යන්න එපා. ඊට වඩා හොඳ ක්‍රමයක් මෙන්න මෙහෙම ක්‍රමයක්. ඔබ පීඩාව උදෙසා මග වඩන කොට පිංගුතුනි බලන්න හොඳට කල්පනා කරලා දවසේ කොච්චර වෙලාවක් ඔබට පීඩාව දැනෙන මට්ටම් තියෙනවද කල්පනා කරලා බලන්න. දැන් උදේ නැගිට්ට විඳලා රෑ නිින්ද යනකම් කාලෙදී ඔබව පීඩාව කියන මානසික තත්ත්වයට පත් වෙච්ච අවස්ථා කොච්චර තියෙනවද? ඈ මම මේ කියන්නේ ඔය ඔබ අකමැති පීඩාව කියන එක ඔබට දුකක් දැනෙනවා. ඔබට හරි හිර වෙච්ච ගතියක් දැනෙනවා. පීඩාකාරී ගතියක් හිතට දැනෙනවා. ආන්ගේ තත්වයට ඔබගේ හිත මේ දවසත් තුළ කොච්චර විතර වෙලාවක් එහෙම වෙනවද? දැන් මේ බණහන වෙලාවනේ මේ බණහන වෙලා දැන් පීඩාවද ඔබට? දැන් මේ බණහන වෙලා පීඩාවද? එනදි මෙතන බණ කියන්නේ වටින්නේ නැහැ මම. දැන් බණහන වෙලා ඔබට පීඩාවද දැන්? නැහැ කියලා කියන්නේ. හා. නැත්තම් මං අයි බණගෙන නැතුවේ. හා. පීඩාවද? නැහැ. දැන් බණහන් කලින් පීඩාවෙන් දිදී හොඳටම. ද? නිකන් හිටියද ඉතින්? හිටියයිද? එහෙනම් පීඩා එහෙම ලොකුට නැහැ. පීඩාව හොඳට මතක තියාගන්න. ඔය ඔබට දැනෙන මට්ටමේ පීඩාවක් කියන අවස්ථාව දවසේ බොහොම අඩුයි. බොහොම අල්ප මාත්‍රී වූ ප්‍රමාණයක් විතරයි ඔය දෙන්නේ. ඒකට හේතුව තමයි සත්‍ය පීඩාවෙන් ඉන්න කැමති නැහැ. ඔය සත්‍ය දහමෙන් හරි කවන්නේ උදැල්ලෙන් හරි කවන්නේ. පීඩාවක් විතර එනවනම් ඕකෙන් ටක් ගාලා අයින් වෙනවා. ඔය සත්‍ය කියලා කියන්නේ එහෙම ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි ඔබගේ මහත්යා හැමතිස්සෙම කරන කියන දේවල් නිසා ඔබට පීඩාවක් එනවනම් ඌව මරලා හරි කවන්නේ. ඒ පීඩාව නිදාස් වෙන ප්ලෑන් කරන්නේ. ඒ හැටි මේකව මරන්න බැරි නම් මොකද කරන්නේ? වහාවිකක් බීලා මං හරි මැරෙනවා. එහෙම කළා හරි මොකක් කරන්න උත්සාහ කරනවද? සත්‍යය පීඩාවෙන් අයින් වෙන්න උත්සාහ කරන. ඒ නිසා සත්‍යය කියලා කියන්නේ පීඩාවක් එක ජීවත් වෙන කැමති කෙනෙක් නෙමෙයි. සත්‍යය මොන ක්‍රමයක් හරි කරලා ඉවරලා පින්තුරි කොහොම හරි කරලා පීඩා නැති පරිසරයක් හදාගන්න. ඒ සත්‍යයගේ හැටි. ඒ නිසා සාමාන්‍ය ස්වභාවය තමයි පිටු ඔය හිත කියන්නේ ඔය දැනෙන පීඩාවල් එක ජීවත් වෙන අවස්ථාව ගොඩාක් අඩුයි. එහෙනම් මොකද ජීවත් වෙන්නේ? ජීවත් වෙන පීඩාවෙන් තමයි. නමුත් බුදු පියන්නාසෝ පෙන්නන පීඩාව කියලා කියන්නේ ඕක නෙමෙයි. දැන් ඔබ ඉඳද්දි පිංගතින ඔය හිතර හිතෙනවා මම පුටුවේ වාල්ලා ඉන්නවා කියලා. ඔන්නෝම හැඟීමක් එනවා. හිතන්නකෝ. ඔයන් ඔය ආපු හැඟීම කියන එක තමයි පීඩාව කියලා කියන්නේ. ඒක තමයි ඔය සබ්බේ මොකද ඔබ අහලා තියෙනවද දන්නේ? පිළිනට්ටේන අනිච්චා කියලා. මේ පෙළනවා කියලා. ඕකට ඔය ඔයන්නෝ කියන හැඟීමට කියන නමක් පීඩාව කියලා කියන්නේ. ඔකට දුක කියලාත් කියනවා, ජාතිය කියලාත් කියනවා, වෙන්වීම කියලාත් කියනවා. ගොඩක් නම් මොකට කියනවා? පිස්සුව කියලා කියනවා, උමතුව කියලා කියනවා, විකෘතිය කියලා කියනවා, විඥාන කියලා කියනවා. එක එක නම් වලින් හඳුන්වනවා. ඔය කියන හැඟීම. මේ බුඩි වාල්ලා ඉන්නෝ කියලා හැඟෙනවා. මට කියන්නකෝ ඔය වගේ හැඟීම්ද ඔබගේ දවසේ වැඩිපුරම පහළ වෙන්නේ? නැත්තම් පුටේ වාල්ලා ඉන්නකොට හරි පීඩාකාරී. ඒ වගේ ඒවා වැඩිපුරම එන්නේ. පුටුවේ වාඩි වෙලා ඉන්නවා කියලාද හැඟෙන්නේ? නැත්නම් පුටුවේ වාල්ලා ඉන්න එක පුදුම පීඩාවක් විදිහට දැනෙන්නේ? වැඩිපුරම ඉන්නේ මොන භාගයේ හැඟීමද? ආහඟයි. ඔබට වැඩිපුරම ඉන්නේ පිළිතුරු වාඩි වෙලා ඉන්නවා. ඇය යනවා, කනවා, බොනවා, ඉන්නවා, කතා කරනවා, අරයා, මෙයා, අන්න, මේ, අතීතේ, අනාගතේ. ඔය වගේ සිතුවිලි තමයි පිළිතුරු වැඩිපුරම පහළ වෙන්නේ. නැත්නම් මේ ඔබ මේ ගොහරි මුල්ලකට ගිහිල්ලා කඳුළු හලාලා හොටු පෙරාගෙන අඬාඩින්නේ. ඒව බොහොම අඩුයිනේ. එයා බොහොම කලාතුරකින් ඉන්නේ. ඔබ කොහොමද දන්නේ? අපිත් නම් එහෙමයි. එහෙම එහෙම ඉන්නේ නැති තරම්. දැන් වෙලා තියෙන්නේ මේකයි. ඔබ වින්ඔතුනි ඔය වැනි එකක් මග වැඩීම උදසා පාවිච්චි කරන්න ගත්තොත් ඔබට මග වඩන්න දේවල් නැති වෙනවා. මොකද මේ මගක ඔබ ටික කාලයක් වඩාගෙන යනකොට වින්දුනේ ඔය ඔය කියන පීඩාකාරී තත්ත්වෙ එන්නේ නැහැ ඊට පස්සේ. ඊට පස්සේ මග වඩන දෙයක් නැති වෙනවා ඔබට. මේ කියන්න උත්සාහ කරන්නේ මේකයි වින්දුනේ. ඔබට මේ ලෝකේ යථාර්ථයේ පිළිබඳ දහමක් වැඩෙන එකත් වින්දුනේ අනිච්චයි. ඔබට එහෙම හිතාගෙන වඩන්න බෑ. හැමතිස්සෙම පරිසරයක් හැදෙන්න ඕනි මේ නිවනට අදාළ සංඥාවක් පහළ වෙන්න නම්. පරිසරයක් හැදෙන්න ඕනි. දැන් ඔබ තුල පරිසරය හැදෙන්නේ පිංගුතුනි පීඩාකාරී අවස්ථාවක් ආවම විතරයි නං දවසේ. දැන් ඒ වගේ අවස්ථා දෙකයි නං දවසේ ආවේ ඔබට පිංගුතුනි අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ඔය කියන දස සංඥා පහළ වෙන්නේ ඒ වෙලාවට විතරයි. අනිත් දවසේ 98ක් වෙලාවම පිංගුතුනි කාලේ ඔහේ නිකන් තියෙනවා. ඒකට හේතුව තමයි ඒක පීඩාවක් නෙමෙයි නිසා. දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕන වින්ගතුනි ඔබට මානසික විකෘතියක් හැගෙනවා නම් ඒක විකෘතියේ විකෘතියක් ලෙස 100කින් ඉඳන් අන්නේ ගල්ලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට හිතනවා නම් වින්ගතුනි මම පුටුවේ වාඩි වෙලා ඉන්නවා කියලා හැඟීමක් එනවා නම් ඔබ ටක් ගාලෝක අල්ල ගන්න කොහොම කියලාද මේ පිස්සු ඇදලා තියෙන්නේ කියලා. මේ හිත විකෘති වෙලා නෙමෙයි තියෙන්නේ. මම පුටුවේ වාඩිලා ඉන්නවා කියලා හැඟෙනවා වෙන්නේ කොහොමද? ඔන්න ප්‍රශ්නයක් එනවා. ඔබට ඇවිදිනකොට හිතනවා මොකද්ද? මොකද හැඟෙන්නේ? මම ඇවිදිනවා කියලා හිතනවා. කවුද? මේ මං ඇවිදිනවා කියලා හිතනවා. දැන් මම ඇවිදිනවා කියන කී හිතනවා කියන එක පිංගුතුරි පිස්සුවක් ඔය හිතෙන්නේ. ඕක හරියන්නේ නිකම් පිංගුතුරි පිස්සන් කුටි පිස්සෙක් ඉන්නවා. ඒ පිස්සයා කකුල තුවාල වෙලා. හැබැයි උට පිස්සු. දැන් දොස්තර මහත්තයා ඒ පිස්සව පිස්සන් කුටුවේ තියාගෙන ඉන්නේ ඒකගේ කකුල හොඳ වෙනකන්ද පිස්සු හොඳ වෙනකන්ද? පිස් කකුල හොඳ වෙනකන් තියාගෙන ඉන්නේ. නැත්තම් පිස්සු හොඳ වෙනකන්ද? පිස්සු හොඳ වෙනකන්. පිස්සු හැදිච්ච මිනිහයා කකුල දුවාල වෙනවා කියන එකත් ඉතින් හොඳයිද? නමුත් පිස්සන් කුටුවේ තියාගෙන ඉන්නේ පිස්සු නිසා. මිසක් කකුල දුවාල වෙච්ච නිසා නෙමෙයි. දැන් බුදුමයන් වහන්සේ වින්දුරි ජාතිය තමයි දුක කියලා පෙන්වන්නේ. ඒ ජාතිය නිසා දුක්ඛ දුක්ඛත් හට ගන්නවා. ඒ කියන්නේ මේ හිතට පිස්සු හැදිච්ච නිසා මේ මම විකෘතියටපත් වෙච්ච නිසා විකෘති වීම නිසා පිංගුතුනි 11 මහා ගින්නක් එනවා. ඔය 11 මහා ගින්න පිංගුතුනි ස්කන්ධ වශයෙන් ආවහම ඔක ඔය හිතට දුකක් කියන මට්ටමින් දැනෙන ප්‍රමාණයකට අල්ලගෙන ටිකක් අමාරුයි. ඒක මම ඔබගෙන් ඇහුවේ ඔබ හැමතිස්සෙම පීඩාවෙන්ද ඉන්නේ කියලා. එහෙම පිංගුතුනි ඒක ලොකුවට දැනෙන මට්ටමට එන දින අවස්ථා ගොඩක් අඩුයි. ඒකෙන් කියන්නේ නැහැ කියලා. එනවා. නමුත් පින්වතුනි ඕකේ බරපතල ප්‍රශ්න විදිහට ફોકસ කරන්න උනන්දු වෙන්න ඕනේ ඕක නෙමෙයි. උනන්දු වෙන්න ඕනේ 11 මහා ගින්නක් එනකන් ඉන්න නෙමෙයි තියෙන මග වඩන්න. 11 මහා ගින්න එන්න හේතුවක් තියෙනවා. 11 මහා ගින්න ආව හෝ ආවේ නැතා හෝ මේ හිතට පින්වතුනි පිස්සුවක් මේ හැංගෙන්නේ. මේ මනස විකෘති වෙලා මේ තියෙන්නේ. මේ 10ටපත් වෙලා තියෙන්නේ. මේ ලෝකේ නැති එකක් මේ හිතෙන් බලාපොරොත්තු වෙලා හිත විපල්ලයකටපත් වෙලයි මේ තියෙන්නේ. මේ පිස්සුවක් මේ හැංගෙන්නේ. ඔන්නෝක අරමුණු කරන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට පිංගුතුනි හැමතිස්සෙම ඔබට නිවනට ඇතුළෙන් දොරක් තියෙනව පැහැදිලි. මොකට අවශ්‍යතාවයක් නැත්තම් නිවන් දකින්නේ නැහැ කවුරු. අර අපි ඉස්සර උදාහරණයකට කියන්නේ. මුහුදු වෙරළක් අයින් ඉන්න කාන්තාවක් පොල් ගහකට නගින්නේ නැහැ සුනාමි එන්නේ නැත්තම්. ලොකු අවශ්‍යතාවයක් නැත්තම් පිංගුතුනි ඊට අදාළ දේවල් කෙරෙන්නේ නැහැ. දැන් ඔබගේ හිතර පිංගුතුනි පීඩාවක් එනවා කියන එක විතරයි නංග ඔබ අරගෙන තියෙන්නේ පිංගුතුනි මග වඩා ගැනීමට අවශ්‍ය කරන හේතුව විදිහට. අනිත් කිසිම වෙලාවක පිංගුතුනි මග වඩන්නේ පරිසරයක් හැදින්නේ නැහැ. දැන් ඕකට පිංගුතුනි ඔබ පුළුවන් තරම් මේ විකෘති සංඥා අඳුර ගන්න ඕනි. ඒ කියන්නේ හිතක් විකෘති වුණාට පස්සේ හිතෙන විදි තියෙනවා. අන්න ඒවා ගැන සිහියෙන් ඉන්න ඕනේ. දැන් මට මේ වෙලාව ගියා එපා. දැන් මේ හිතක් විකෘති වුණාට පස්සේ හිතෙන විදි තියෙනවා. හිතන විදි පිංගුතුනි රාග දේශ මෝහ කියලා කොටස් තුනකට කැඩුවට පස්සේ අනන්ත අප්‍රමාණයක් තියෙනවා. හිතක් විකෘති වුණාට පස්සේ හිතන විදි කියන්න බලන්න. හිතක් විකෘති වුණාට පස්සේ හිතන විදි මොනවද? නෑ. එයා ඉන්නවා. මං ඉන්නවා. අනාගතයක් තියෙනවා. අතීතයක් තියෙනවා. මං දැන් මේ කරන්නයි යන්නේ. මං මේ කරමිනුයි ඉන්නේ. එයා අන්න හරි යනවා. එයා මට බයිනවා. එයා මට ගහනවා. එයා හොඳයි. එයා මාව ප්‍රශංසා කරා. මට තැනක් හම්බුණා. මේ අදහස් මගේ. මේ දැනුම මගේනේ. මම තමයි දැනුම මේ අයට දෙන්නේ. මගේ වචන වලට ඒගොල්ලෝ එක එක ඒවා කියනවා. මට දැන් මේ කියන්න බෑ පින්වතුනි. අනන්ත අප්‍රමාණයක් තියෙනවා හිතක් විකෘති වුණාට පස්සේ හිතෙන විදි. ආන්ගේ හිතෙන විදි තමයි ඔබ අරමුණු කරලා අල්ලගන්න ඕනේ. අනන්ත අප්‍රමාණයක් තියෙන මේ හිතෙන විදි. පින්වතුනි අනන්ත අප්‍රමාණයක් හිතෙන විදි කියන ප්‍රශ්නයක් විදිහට ගත්තොත් දැන් පින්වතුනි ඔබට ඕන තරම් අවස්ථාවල් එනවා නිවන් දකින්න නැත්නම් මේ මග වඩන්න පරිසරයේ විදිහට හැදි හැදි. නැත්තම් ඔබට පරිසරයේ විදිහට හැදෙන්නේ හිතක් විකෘති වුණාට පස්සේ එන එක්තරා ස්වභාවයවල වලදී විතරයි. ඒ කියන්නේ හිතක් විකෘති වුණාට පස්සේ පින්වතුනි පීඩාව කියන එකත් එනවා. ඒකත් ඒ විකෘති එක අවස්ථාවක්. නමුත් ඒක විතරක් නෙමෙයි විකෘතිය කියලා කියන්නේ. ඒක විකෘතිය කියන එක 100ක් නම් සියලු අවස්ථා ඔබ ඔය අල්ලගෙන ඉන්න කොටස පින්වතුනි 1%යි. තව 99%ම තියෙන්නේ ඔය කියන අවස්ථාව නෙමෙයි. වැටෙනවද මං කියන එක? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සියල්ල ඇසුරු කරගෙන මේ ගොඩනැගෙන හිත සියල්ල විකෘතියට පත් වෙන නිසා පින්වතුනි අනන්ත අප්‍රමාණ විකෘති හැඟීම් පහළ වෙනවා හිතේ. මේ අනන්ත අප්‍රමාණ විකෘති හැඟීම් අතර කීපයක් විතරක් අල්ලගෙන ඉන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම අපිට මග වඩන්න වෙන්නේ නැහැ. අනිත්‍ය සංඥාව පහළ කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. දැන් ඔබට පින්වතුනි ප්‍රශ්නයක් කියලා හිතුනොත් එහෙම මගේ අදහසක් ඒ කිව්වේ වගේ හැඟීමක් ආවොත් එහෙම දැන් ඕක පින්වතුනි ඔබට පේන්න ඕනේ මේ හිත පිස්සු හැදিলা මේ තියෙන්නේ කියලා. මගේ අදහසක්? ඒ මදහස් කොහෙද තියෙන්නේ? අන්න පිස්සු හැදিলা කියලා අඳුරගත්තටක් ගාලා. දැන් ඔන්නේ හඳුනගත්තා කියන හේතුව නිසා ඊළඟ ඵලයට යනවා. ඊළඟ ඵලය තමයි අනිච්ච වැඩෙන එක. ඒකේ තියෙනවා පින්වතුනි මගේ අදහස් කියන එක එන්න කලින් මොකද්ද මං කියන්නේ? දැන් ඕක හිතෙන්න පටන් ගන්න අර ස්ටාර්ට් එක අරන් දෙන්න ඕනේ. කවුද ඕක අරන් දෙන්නේ? කවුරුත් අරන් දෙන්නේ නැහැ. ඒවට හේතු සැකසෙන්න ඕනේ. ඒක කියන්නේ ධර්මයෙන් විසින් ධර්මයේ පවත්වයි කියලා. ඔබට එහෙම ඔබට මග වඩන්න බෑ එහෙම. නේද? මගේ අදහස් කියන ඒවා කතා කරන්න කලින් මොකද මම කියන්නේ? අන්න එතකොට වින්දුනි මම කියලා කියන්නේ මොකටද? මෙතනින් මම කියලා එකක් වෙන් කරලා ගන්න පුළුවන්ද? මෙතන තියෙන ගතකෝ හිතක ඉන මෙතන තියෙන කෑලි පහක න ඕන ආකාරකේ බලන් 12කට හරි 5කට හරි 2කට හරි ඕන විදිහට වෙන් කළ බලන්න. ඒ එකකින්වත් වෙන් කළ ගන්න බැරි එකක් නැහැ. ඔන්නේ අදහස එනවා එතකොට. ඔන්නේ ඔය 15 අනිච්ච සංඥාව. ඒ වගේම තමයි අදහස් කියලා කියන්නේ මොනවද? අදහස් කියන්නේ අදහස් වලට. අදහසක් කියලා එකක් වෙන් කළ ගන්න බෑ. සහ ඒ අදහසක් කාටවත් අයිති වෙන්නත් බෑ. අන්න එතකොට මෙන්න අදහස් පිළිබඳ අනිච්ච සංඥා පහළ වුණා. අන්න මොකද වුණේ දැන්? අවස්ථා දෙකක් ගැන අනිච්ච සංඥා පහළ වෙන්න ගත්තා. දැන් ඔකේ ආරම්භය කොහොමද උනේ? ඔන්න ඔබ ඉන්නවා. එකපාරටම විකෘති අදහසක් එනවා. මොකද්ද? මගේ අදහස් ඒවා කියලා. දැන් ඔබ සිහියෙන් හිටියා පින්වතුනි පිස්සු අල්ලගන්න. පිස්සු අල්ලගන්න සිහියෙන් ඉඳපු නිසා අන්න හවුනා පිස්සුවා. මොකද්ද? මගේ අදහස් කියලා විකෘති මානසිකත්වයක් ආවා. අන්න පින්වතුනි ඔය ඇරුණ දොරක්. මොකටද? මග වඩන්න දොරක් ඇරුණා. දැන් ඒ දොරෙන් ඇතුල් වුණාට පස්සේ තියෙනවා. දැන් ඒක විශ්ලේෂණය කරනවා. කොහොමද විශ්ලේෂණය කරන්නේ? මගේ අදහස්. ඔන්න කොටස් දෙකකට කැඩුවා. මගේ වෙනම තියෙනවා, අදහස් වෙනම තියෙනවා. මගේ කියන්න කලින් මම කියන්නේ මොකද්ද? මෙහෙම එකක්. මෙහෙම එකක් කොහෙද ලෝකෙ තියෙන ඔය විකෘතියන්. අන්න අනිච්ච වැඩුණා. අදහස් කියලා කියන්නේ මොකද්ද? අදහස් කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවය. ඒක කොහොමද වෙන් වෙන්නේ? ඒක අනිච්චනේ. අන්න ඒ පැත්තෙන් අනිච්චතාවය වැඩෙන්න ගත්තා. අන්න අනිච්ච වැඩුණා. දැන් ඒ අනිච්ච වැඩුණ පින්තුණි අර කියන දුකෙන් අල්ලගත්ත නිසා. දුකෙන් නොහොත් අර විකෘති මානසිකත්වයේ අල්ලගත්ත නිසා. දැන් මට වෙලාව යනවා පින්තුණි. ඔන්න ඔය විදිහට අපි ඊළඟ දවසේ කතා කරමු. ඔන්න ඔය විදිහට පිංගුසි ගොඩාක් තියෙනවා. මේ හිතට පිස්සු හැදිච්ච ආකාර, පිස්සු හැදෙන ආකාර. ඔබගේ ඔළුවේ අදහස තියෙන්න ඕනේ අන්නේ ඕනම ආකාරයක් අල්ලගන්න. මට මේක කියන්න ඕනෙලා තියෙන ඔන්න ඒ කාරණාව. නැත්නම් අපිට තේරෙනවා පිංගුසි පිරිසත් එක්ක කතා කරද්දී හැමෝම පිංගුතුනි උදාහරණයක් විදිහට මග වඩන්න ඕනේ කියලා හිතනකොට මේ කොයි හරි දිනේ පීඩාවක් තමයි ගන්නෙ. දැන් ඔබ කාත් එක්ක ප්‍රශ්නයක් කරලා කියන්න බලන පීඩාවට පත් වෙච්ච වෙලාව කොහොමද මග වඩන්නේ? ඔන්න දැන් අරක මතක් කරලා ගන්නවා. අවුරුද්දක විතර කලින් අයිස්ක්‍රීම් එකක් හම්බුනේ, ඒක වෙන එකෙක් අරගෙන ගියා. මට අවුරුද්දකට කලින් අයිස්ක්‍රීම් එකක් අරගෙන ගත්ත එක වෙන එකෙක් අරන් ගියා. පීඩාවක් ආව හිතට. මං ඒ වෙලාවේ මග වඩන්නේ මෙන්න මෙහෙමයි කියලා. දැන් අර ඈත දිනයක් අරගෙන ඉඳලා ඒක ගැන ඒකට මග වඩන විදිහ කියනවා. දැන් හොඳ වෙලාවට බින්දුනේ මේ මිනිස්සයාට හදිස්සි හරි ආයි කවුරුත් එකෙක් හරි අයිස්ක්‍රීම් එකක් අරගෙන ගියේ නැත්තම් දැන් මොහොකටද මග වඩන්නේ? දැන් එහෙම ඇත්තෝ අපිට ඕන තරම් හම් වෙනවා. පීඩාවෙන් දින්නේ කිසිම පීඩාවක් නෑ ස්වාමීනි. ගැටෙනවද? නැහැ නෑ. ඇලෙනවද? නෑ නෑ. ඔය පිංගුතුනි ඔය ප්‍රශ්නේ කියලා අරන් තියෙන මොනවද ඔය? ඇලීම කියන එකේ තියෙනවා පිංගුතුනි ඔබ ඔබ ඉරක් ගහගෙන එතනින් එහා ඒවා තමයි ඇලිලොන් කියලා ඔබ හිතන් ඉන්නේ. ඔය ඔය ඇලුන කියලා කියන්නේ කාමයේ වගේ ඔය කියන්නේ. ඒක ගොඩාක් ආස මහානිසිකත්වය කියලා. ඒව තමයි ඔය අරන් තියෙන්නේ. පීඩාව කියන එකත් අරගෙන තියෙන එක්තරා සීමාවකට එහා ඒවා ටික. ඒව තමයි පීඩාව කියලා අරන් තියෙන්නේ. දැන් ඒවා තියෙනවා නම් තමයි හිතෙන්නේ මේ හිතන මග වැඩිලා නැහැ කියලා. ඕවෙන් හොයන්න බෑ. වැඩනවද කියන එක. ඒ නිසා අප දක්ෂ වෙන්න ඕනේ පිංගුතුනි දොර දොර දොරවල් ගොඩාක් හදාගන්න. මොකටද? නිවන්ට ඇතුල් වෙන්න. නැත්තම් ඔබට හේතුවක් නැහැ මග වඩන්න. මග වඩන්න හේතුවක් නැත්තම් වැඩෙන්නේ නැහැ. මොකද හේතුඵල හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ. මග වැඩින්නෙත් හේතුඵල විදියට. හේතුව නැත්තම් ඊළඟ ඵලය නැහැ. ඒක නැත්තම් ඊළඟ ඵලය නැහැ. ඒක නැත්තම් ඊළඟ ඵලය නැහැ. ඔහොමම තමයි යන්නේ පිංගුතුනි. පීඩාවක් හිතර දැනනවා කියන හේතුව විතරක් අරගත්තොත් එහෙනම් මෙතනින් එහාට ඒක යනවා විතර අනිත්‍යව නැහැ. අන්තිමට පිංගුතුනි අනිච්ච වැඩිලා නැත්තම් ප්‍රශ්නේ හැමම තමයි. මොකද ඔබ දොරවල් නැහැ කියන එකකට අදාළ එකක් නෙමෙයි. ඔබට කොයිතරම් දුරද අනිච්ච වැඩෙන්නේ ඒ තරම් දුරට තමයි ඔබට මේ නිවන වැඩෙන්නේ. මතක තියාගන්න හැම කෙනාම. එතකොට මම මේ මතක් කරේ ඕක ඔබට පුළුවන් දැන් 100න් ඉඳලා ওই ටික අල්ලගෙන කටයුතු කරගන්න. අපි ආයි දවසක තව පොඩ්ඩක් තව ගොඩක් තියෙන ඔගේ කතා කරන දේවල් අපි 100 තියෙන එක පවත් ගන්න පුළුවන් තැන් ඒවා අපි අල්ලගන්න ඉස්සරහට තව මතක් කරලා දෙන්න. එතකොට ඒවා හම්බ වෙයි. හරි පිංගුතුනි එහෙනම් අපි මෙතනින් අද ධම්මං ශාසනාව හමාර කරමු. එහෙමනම් සෑම සෙදනාම සිහිපත් කරගන්න පිංගුතුනි මේ උදෑසන පටන් මේ දක්වා කරගන්න ඉදිනු සීලම මහා පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ලම සිහිපත් කරගන්න ඒ කරගන්න ඉදිනු සීලම මහා පුණ්‍ය ගංගා කුසල ගංගා සියලු ලෝක සීල සත්‍යයකරි විහිදී පැති පිටත්වා මේ මග වඩන්නා වූ ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේ අතුරු සීලම මග වඩන්නා වූ භික්ෂු භික්ෂිනී උපාසක උපාසිකා කියන්නා වූ සියලුම දෙනාත් ඒ වගේම ශ්‍රී සම්බුද්ධ ශාසනය ඇසුරු ඉසුරු කරගෙන ඒ මග වඩන්නා වූ සෑම සෙද දෙනාවත් ඒ වගේම ශාසනය ආරක්ෂා වෙනවා කටයුතු කරන්නා වූ ඒ සීලම දේව සමයෙන් මහන්සියලාටත් ඒ වගේම ඔබගේ නමෙන් මලගියා වූ සෑම සිල් දෙනාටත් මේ කරගන්ට සීලම් පින්න ගංගා කුසල ගංගා විහිදී පැතිරී පිහිටත්වායි පින් විහිදී පැතිරී පිහිටීම තුළින් ඒ හැම කෙනාම දස කුසලෙන් මිදේවා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාරය දෙලා අදිෂ්ඨාන කරා. ඒ වගේ මේ කරගන්ට ඉදුණු සීලම මහා පුණ්‍ය ගංගා කුසල ගංගාල මහා බල මහිමෙන් මේ මිහි මණ්ඩල මත නැවත වරක් ලක්ෂ ගණන් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා සාදුකාරය දෙලා අදිෂ්ඨාන කරන් අවසාන වශයෙන් සිහිපත් කරගන් මේ කරගන්ට දෙන සීලම මහා පුණ්‍ය ගංගා කුසල ගංගාල මහා බල මහිමේ ඔබ අප සිල් දෙනාටම මේ ජීවිතයේ තුලදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන් සිහි පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් සාක්ෂාත් වේවා කියලා සාදුකාරය දෙලා අදිෂ්ඨාන කරන් හැම කෙනාත් රහතක් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කර වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං දක්ඛමි සබ්බ දේවතා සබ්බ බුද්ධාන භාවේන සබ්බ ධම්මාන භාවේන සබ්බ සංඝාන භාවේන සදාසත්‍ති භවන්තතේ අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලන්ති සේවනාට මෙහපතේ.